තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
යංගරයක් කතා කරද්ද මේ ස්වාමීන් වහන්සේට
ස්වාමීන් වහන්සේ ඉන්නවනේ ලයින් එකේ. වෙන කාට හරි ප්‍රශ්න තියෙනවා නම් පටක් ගත්තනම් හරි නේද? අහන්න.
ඔව්. ප්‍රශ්න තියෙනවා නම් මේ අහුවනම් හරිනේ අපිට ප්‍රශ්න.
ප්‍රශ්නයක් නැත්නම් කාටත් කිව්වොත් සරණයි. ස්වාමීන් වහන්සේ මට කියන්න තියෙන්නේ මේ ඊයේ තිබුණු සාකච්ඡාවෙන් වහන්සේගේ විශාල ගුණ සමූහයක් එක්ක ඉවසීම සමග ගත්ත උත්සාහය නිසා මම හිතපු වලකින් මම ගොඩාවා කියන එකයි මම දැක්කේ. ඊයේ ඒක වැටහුනේ නෑ. මම නැවත සැරයක් ඒ සාකච්ඡා අහනකොට මම දැක්කම ඉන්නේ වලක බව. මම සම්පූර්ණයෙන්ම හිතියේ වැරදි ස්ථානයක නිසා මම ඒ හිතපු වැරදි ස්ථානය ආරක්ෂා කරගන්න බලපු බවක් තමයි මම දැක්කේ සාකච්ඡාවෙන්. ඉතින් මම ඒකෙන් ගොඩාවා. ඒක නිසා ඔබ වහන්සේට බොහෝම පිං. ඒක ඔබ වහන්සේගේ බලාපොරොත්තු සියල්ලක්ම ඉෂ්ට වේවා කියලා ප්‍රාර්ථනා
කරනවා. තමන් ඉන්න මතයට කොහොමත් ෆයිට් කරන්න. ඒ ෆයිට් කරන එකෙන් තමයි මේ අපි කියන්නේ අර ඔය චිත්‍රපටි වල වුණත් වීරයා කොහොමත් කැපිලා පේන්නේ මේ දුෂ්ටයා දරුණු වෙන වගේ කියන ඒ එහෙම එකක් තියෙනවනේ. ඒකවල දැන් තමන් හැමදෙස්සම වීරයාගේ චරිතය ආරෝපණය කරගෙන අර එහා පැත්තේ එන එක පුළුවන් තරම් ඉගෙනේ. තර්කයෙන් බිඳින්න නෙවෙයි ඒ කියන දේ හොඳට සාධානව අහන ගමන් තමන් ඉන්න එක හරිද කියන එක බලන්න ඇත්තටම මේ තමන්ටම ලැබෙන ඥානකින් තමන්ගේම හරි හෝ වැරද්ද තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඒ හින්දා අර තමන් දරන් ඉන්න මතය සම්බන්ධව ප්‍රශ්න කරන්න හැබැයි මේ මතය වෙනුවෙන් පෙනී හිටින්න. ඒකෝ තමයි මේ අනිපත්‍ර කඩා ගන්න පුළුවන් වෙන්නේ.
ප්‍රශ්න මේ අතර අර මයික් එක ඔන් කරලා අහන්නත් ටිකක් අමාරුයි වගේ නම් ඔගේ අර chat එකක් තියෙනවනේ මේ ඒකට හරි කමන්න ගහලා එවන්න. මොකද එහෙමයක් නැත්තම් මේ
සර්වන් සර්මයි ස්වාමීන් වහන්සේ මේ ඊයේ දේශනාවේ
ටිකට් එකනේ
ප්‍රශ්න ස්වාමීන් වහන්සේ කවුද ඊළඟට ගන්න පුළුවන්? එතන ඊට කලින් ඔබ වහන්සේ කියපු උදාහරණයක් මුලින්ම කියනවනේ මම ඔබ වහන්සේගේ බණ අහන්න මේ දේශනාවට සම්බන්ධ වෙලා දවස් දෙකයි මේ මම සමහරලාට කියන වචන ඒ විදිහටම දැනගන්න ටික දවසක් යයි එක එක්කෙනාගේ වචන ශෛලියන් වෙනස් නිසා මට ස්වාමීන් වහන්සේ අර ඔබ වහන්සේ පළවෙනියටම අහපු මාත්‍යාගේ කතාවේදී කියලා දුන්න හොඳ උදාහරණයක් තිබ්බා මේ මූල තණ්හාව. ඒ කියන්නේ අපේ උපේක්ෂාවට තියෙන තණ්හාව ඇති කරගන්න එක ගැන ඒක හරි ලස්සනට කියලා දුන්න ඔබ වහන්සේ. එතන ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කියපු උපේක්ෂාවට තියෙන තණ්හාව මූල තණ්හාව අවිද්‍යාව එතන ඉහට ඩිස්කෂන් එක ගියේ නැහැ. එතන මූල තණ්හාවයි කියන එකෙන් නැවතුණා. ඒ මූල තණ්හාව කියන්නේ අවිද්‍යාව නේද කියලා තමයි මට දැනගන්න ඕනේ.
ඔව් මෙහෙම කියන දැන් මේ අපි ඔය ඔක්කොම දැන් කතා කරන්නේ ඔය වචන ටික අපි දැනගෙනනේ අවිද්‍යාව තණ්හාව ඒ ඔක්කොම ටික. හැබැයි අර මම හැමදෙස්සම කියන වාගේ බුදුහාමුදුරුව හැමදාම පෙන්වන්නේ දුක කියන එකට හේතුව නොදන්නකම මිසක් දන්නකම නිසා දුකක් ගැන කතා කරන්න ඕන වෙන්නේ නැහැ. අපි ඇත්තම ඔය තණ්හාව කියලා කතා කරන්න දන්නවනම් ඇත්තම අපි දුක ගැන දැකලා තියෙන්නේ. පැහැදිලිද?
එහෙම.
දැන් මෙතන තේරෙනව නේද අපි අර නොදන්න විශයක් කිලින්ම අපි දන්නා වගේ කතා කරන්න වෙලා තියෙන වචන ටික දැන් අපි හැමෝම අහලා තියෙන හින්දා. එතන හොඳට තේරුම් ගන්න ඔය උපේක්ෂාව කියන එක තමයි නිකන් සරලව කිව්වොත් එහෙම ගන්නකෝ පිහියකින් ඒ පිහිය පාවිච්චි කරලා බටර් කපන්න පුළුවන්, සොසේජස් කපන්න පුළුවන්, ඔය තියෙන ගහක් කපන්න පුළුවන්, අතක් කපන්න පුළුවන්, ඔය විදිහට ඒ මුවහත පාවිච්චි කරලා වෙන වෙන දේවල් කපන්න පුළුවන්.
එහෙමයි.
ඒ කියන්නේ එතකොට තේරෙනවද ඒක ඔන්න ඒ උදාහරණේ ඒ සිද්ධිය වගේ තමයි ඇලීමයි ගැටීමයි කියන්නේ. තේරෙනවද? ඒ රාගදේශ කියන්නේ ඔන්න ඔය වගේ. කියන්නේ පිහිය පාවිච්චි කරලා කපන්න පුළුවන් විදි ටික. ඒ කියන්නේ මම කියන රාගය කියන්නේ පිහිය අරගෙන බටර් ගාන වගේ තමයි රාගය. හරිද? සිහියෙන් පාන් පෙත්තක් කපනවා වගේ තමයි දේශය.
ඔව්.
හැබැයි දැන් ඔතන බටර් ගාන්නත් පාන් පෙත්ත කපන්නත් ඔතන ප්‍රධාන ජවනිකාව රඟපාන්නේ කවුද? පාන්ද බටර්ද පියද?
පිය.
පියනේ. ඔන්න ඔය පිහිය වගේ තමයි උපේක්ෂාව කියන්නේ. එතකොට පිහිය කියන එක දැන් පිහිය භාවිත කරලා තමයි බටර් ගෑවෙත් පාන් කැපුවේ. හැබැයි කවදාවත් අපිට කිසිම උපකරණයක් තියනවද පිහියෙන් පිහිය කපන්න?
නෑ.
නෑනේ. ඒ වගේ අපිට හැමදාම කතා කරන්න වෙන්නේ අපි පිහිය අතේ තියාගෙන එක්ක බටර් ගානවද නැත්නම් පාන් කපනවද කියන සිද්ධි දෙක විතරයි අපි දන්නේ අතරම. අපිට පිහිය කියන එක කවදාවත් අහුවෙන්නේ නෑ පිහිය තුලින්. තේරුණාද? ඒකයි අර බුදුහාමුදුරුවෝ කියන්නේ මේ බුදුහාමුදුරුවෝ පෙන්වන තණ්හාවට මුල නොදැනීම මිසක් දන්න කම නෙමෙයි. දැන් ඔය උදාහරණ හැටියට අපි බටර් ගාන එකත් පාන් කපන එකත් හොඳට දන්නව නේද?
එහෙමයි.
එතකොට අපිට දුක එනවනම් අපිට දුක එනවනම් අපි දුක කියලා බාරගන්නේ එක්ක බටර් ගාන එක නිසා එන දුකක් හෝ සතුටක් නැත්නම් පාන් කපන එක නිසා එන.
එහෙමයි.
එතකොට අපි දැන් ජීවිතේ නිකන් ඇනලයිස් කරලා බලන්න අපිට දුක කියලා ඒවා හටරන් තියෙන්නෙම එක්ක ඇලීමකින් එක්ක ගැටීමකින්නේ.
එහෙම.
හැබැයි අපිට කවදාවත් තේරලා නැහැ නේද? දැන් අපි සාමාන්‍ය ජීවිතේ කටයුතු කරනකොට අපි මේ අපි චෝදනා කරන්නේ බාහිර කෙනෙක්ට නැත්නම් බාහිර දෙයකට. අපි දැන් ගත්ත දැන් මේ වෛරස් එක අධ්‍යයනය කරනවානේ. දැන් අපි එතකොට එක්ක එක රටකට චෝදනා කරනවා නැත්නම් රජයට චෝදනා කර කර අපි කොහොමරි අපේ චෝදනාව දාන්නේ ද්වේෂය පිටරන්නේ එළියටනේ.
එළියට. එහෙමයි.
ඒක හරියට පිහියෙන් පාම්පෙත කපනවා වගේ.
හරි.
සමහර වෙලාවට දැන් කවුරු හරි කෙනෙක් ප්‍රශංසා කරලා නැත්නම් අපේ තියෙන ස්ටේටස් එක තව නක් ගන්න කවුරු හරි කෙනෙක් කළොත් තව කවුරු උදව්වක් උපකාරයක් කළොත් අපි අපේ ආදරේ ගෞරවය දෙන්නෙත් එළියටනේ.
එහෙමයි.
ඒ කියන්නේ දැන් රජයක් විසින් මේක පාලනය කරා ගියමුකෝ තව දෙහෙතක් හොයාගෙන මේක නැති කරා ගියමුකෝ. ඒතකොට අපි කියෙන්න අපේ මේ ආදරේ නැත්නම් ගෞරවය නැත්නම් අපි කියන්නේ රාගය නැත්නම් ඇලීම කියන එක අපිට තේරෙන්නේ එළියට තියනවා කියලානේ. ඒකටම පහදද? එතකොට මම ඊතර කිව්වේ දැන් එතකොට තේරෙනවද දැන් මේ එතන අපිට අර පිහියෙන් අර මේ බටර් ගානවා කපනවා වගේ දෙක තමයි අපිට සාමාන්‍ය ජීවිතේ හම්බෙලා තියෙන්නේ. හැබැයි අපිට පොඩ්ඩක්වත් හිතෙන්නේ නැහැ නේ දැන් අර අපි ඒ කියන්නේ මම ජීවිතේ ඉන්න නිසා එක්ක රජයට චෝදනා කරන්න පුළුවන් වෙන්නේත් එක්ක රජයට ප්‍රශංසා කරන්න පුළුවන් වෙන්නේත් කියන එක.
ඔව්.
ඒ කියන්නේ හරියට අපි හැමතිස්සෙම කතා කරන්නේ නිරීක්ෂණය කරන දේ මත පදනම් වෙලා මිසක් ඒ නිරීක්ෂණය වෙන්නේ නිරීක්ෂකයා ඉන්න නිසා කියන එක කවදාවත් අල්ලගන්නේ
නැහැ නේ.
ඔව්. ඔව්. එතකොට අර පිහිය කියන එක අපි අල්ලගත්තේ නැහැ වගේ පිහිය නිසාමනේ බටර් ගානවද කපනවද කියන දෙකම තීරණය වෙන්නේ. ඒ වගේ නිරීක්ෂකයා ඉන්න නිසාමයි නේද ඇලෙනවද ගැටෙනවද කියන දෙපැත්තට යන්නේ.
එහෙමයි.
එතකොට මෙතන තියනවාද මෙතන අර අපිට ඇලීම ගැටීම කියන එකටත් නැත්නම් බටර් ගාන්නයි පාන් කපන්නයි මුල්ලුනේ පිහිය වගේ ඇලීම ගැටීම කියන දෙකට මුල් වෙන්නේ ඒ දෙකම අල්ලන් ඉන්න අපි දැන්ට දන්න වශයෙන් කිව්වොත් උපේක්ෂාව කියන එක. එනේ මැදහත් බව.
එහෙමයි.
ඉතින් මම අර කිව්වේ දැන් ඒ පිහිය කවදාවත් සුණු විසුණු කරන්න බෑ නැත්නම් ඒ පිහිය දකින්නත් බෑනේ. ඒ වගේ අපිට අපිව දකින්න බෑ මේ සාමාන්‍ය ඇස් දෙකකින් සාමාන්‍ය කන් දෙකකින් නාසයකින් දිවකින් ශරීරයකින් මනසකින් අපිට අපේ තියෙන ගොංකම දකින්න බෑ.
එහෙමයි.
හරි. අන්න ඒ හින්දා තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ. ඒ කියන්නේ දහම්මැස පහළ වෙනකොට තමයි මේ කියන චක්කු නැත්නම් මේ චක්කායතනෙ ඉක්මෝල බලන්න පුළුවන් හැකියාව කියන්නේ. ඒකට තමයි නුවණ කියලා කියන්නේ. ඉතින් ඒක වෙන්න තේරෙනවද අර උපේක්ෂාව එනේ අපේ ඒ කියන්නේ පිහිය තුලින් දකින්න පුළුවන් විදිහට නුවණක් එන්න ඕනේ. නැත්නම් මම තුලින් දකින්න පුළුවන් නුවණක් එන්න ඕනේ.
එහෙමයි.
ඒගොල්ලෝ සල්ලි උදාහරණයක් දැන් අපි ජීවිතේ කතා බහ කරන හැමතැනම අපි පාවිච්චි කරන වචන වල තියෙන්නේ මම කියන එකද මගේ කියන එකද?
මම මගේ කිය හැම එකෙම තියෙන්නේ මේ දෙකම තමයි ස්වාමීන්
වහන්සේ. නෑ මං අහන්නේ
මම තමයි වැඩිපුර.
ඔව් නෑ මම හෙව්වොත් එහෙම මම ගැන විස්තර ගන්න බලන්න.
මගේ නම මංජු.
තව
එහෙම කියලා මමගේ මම ඉන්නේ ඇමරිකාවේ මගේ රට මගේ නම ඔක්කොම මගේ දේවල් තමයි ස්වාමීන් වහන්සේ.
ඔව් එතකොට එතන මම කියලා වචනයක්වත් දෙන්නේ නැහැ ඒක කොහෙවත්.
නෑ.
ඒතර තේරෙනවද අපි ඉන්නේ හැමතිස්සෙම මම කියන එක ස්ථාවර කරගෙන කතා කරන මගේ කියන දෙපැත්තක කියලා. ඒ කියන්නේ සරලවම අපිට ඔප්ෂන් දෙකක් තියෙනවා. එක්කෝ අපි කතා කරන ඒවා තුළ තියෙන මගේකම
නැත්තම් මගේ නෙමෙයි කියන එක.
එහෙමයි.
මගේ කියන්නේ ඇලීම, මගේ නෙමෙයි කියන ගැටීම.
එහෙමයි.
ඒකට තේරෙනවද මැද ඉන්නේ මම කියලා?
එහෙමයි.
ඒතර පිහියතරවදාවත් හම්බෙන්නේ නැහැ වගේ අර උපමාව හැටියට. නැත්තම් අර උපේක්ෂාව හම්බ වෙන්නේ නැහැ වගේ තේනවා. මෙතන අපි කවදාවත් මම කියන එක ගැන විශ්ලේෂණය කරගන්න නැතුව අපි කෙලින්ම ඉස්තරහා දෙපැත්තේ තමයි කටයුතු කරන්නේ කියලා ඔක ඇතුලේ. ඔන්නෝය මොන මැදට තමයි අතරම තණ්හාව කියන්නේ. එතකොට දැන් ලෝකයා විශ්වාස කරන තණ්හාව තියෙන්නේ ඇලීම ගැටීම නිසා තමයි තණ්හාව වෙන්නේ කියලා. දැන් සලුදානේ කිව්වොත් අපිට හිතෙන්නේ දැන් මේ ලෝකයේ දින දේවල් මගේ කරගන්න තියෙන තණ්හාව වැඩි වෙනවා කියලා. ඒ නිසාම මිනිස්සු හිතනවා මේ තියෙන දේවල් අයින් කරලා ගියා නම් තියෙන තණ්හාව අඩු වෙනවා කියලා. එතකොට තේනවද ඒගොල්ලෝ බලන්නේ මම කියන එක ඉක්මවලා මගේ කියන පැත්තෙන් තමයි ඒගොල්ලෝ ටැකල් කරන්නේ. ඔව්. හැබැයි ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ දැන් මගේකම ඔක්කොම අයින් කරත් අන්තිමට මම කියන එක එහෙම විතර වෙනවනේ.
එහෙමයි.
එතන තමයි ඇත්තම මේ 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 ගහ පැලවෙන්න තියෙන මුල ඇදලා තියෙන ඔන්න ඔය මම කියන තැනයි. මුල තියෙන්නේ මම කියන තැන, අතු ටික තමයි මගේ කියන තැන. සමහර කට්ටිය අතු වවනවා, සමහර කට්ටිය අතු කපනවා. එච්චරයි වෙනස. මුල ගලවන එක තමයි ඇත්තම බුදුහාමුදුරුවෝ පෙන්වන තැන. මුලෙන් උඩ තියෙන කඳු අතු අනම්මනම් ගලවන එක ඉතින් ඕන කෙනෙක්ට හිතලා ගන්න පුළුවන් එකක්.
එහෙමයි.
එතකොට උපේක්ෂාවෙම හල්ලා ගන්න පුළුවන් කියලා නම් නමුත් උපේක්ෂාව අල්ලා ගන්න පුළුවන්.
එහෙමයි ස්වාමිනාස්. නෑ ඒක හොඳ උදාහරණයක්. මට ඒක තේරුණා ස්වාමිනාස්. මම මුලින් හිතුවේ ඒකේ අවිද්‍යාව කියන ලොකු කන්සෙප්ට් එකෙන් බැලුවාම හරි කියලා. හැබැයි අත්තම මුලේ මම කියන එක දැන් හොඳටම තේරුණා ස්වාමිනාස්. පැහැදිලි ස්වාමිනාස්. තේරුවන් සර්ණයි.
තේරුවන් සර්ණයි ස්වාමිනාස්. ස්වාමිනාස ප්‍රශ්නේ මේ අපිට බලාපොරොත්තුවක් නැතුව වැඩක් කරන්න පුළුවන්ද කියන එක. ඒ කියන්නේ ඵලය දරන්න නැතුව, ඵල පුරුද්ද නැතුව වැඩක් කරන්න පුළුවන්ද කියන එක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න සංඝාස.
අපේ මට්ටමින් බෑ.
බෑනේ.
බෑ. ඒ කියන්නේ අපිට ඔය රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන ඔක්කොම ටික අයින් කරා වුණත් චිත්ත මට්ටමින් කොහොමත් මේ කලින්ම ඵලය දන්නවා.
ඒ කියන්නේ තනිකර කර්මඵලයක තමයි වැඩ කරන්නේ අපි.
ඔව් ඒක එහෙම වචනේ දැනගත්තරම නෑ. නමුත් ඒක අපිට එහෙම තේරෙන්නේ අපි කර්මඵලයක ඉන්නවා කියලා. මොකද කර්මඵලයක ඉන්න බව අපි හොඳට දන්නවා නම් බය නැතුව අපි කරන වැරදි බොහෝ දුරට අපි අඩු කරනවා අනිවාර්යෙන්.
ඒ කියන්නේ සවිනියස බලාපොරොත්තු කියන්නේ ඉතින් බලාපොරොත්තුව ඇචීව් කරගන්නනේ හදන්නේ. ඒ කියන්නේ අනිවාර්යෙන් කර්මඵලනේ.
නෑ ඒක තමයි ඒ කර්මඵලය කියන එක හරියට අහුවෙනවා නම් තමන් බලාපොරොත්තු ඉෂ්ට කරගන්නකොට වෙන්න තියෙන වැරදි කියන්නේ ඉතින් වැරදි නොවන තැනටම තමයි ආ උත්සාහය දාන්නේ. හරිද? කර්මඵලය ගැන හරියට අපි දන්නේ නැති හින්දා තමයි අපේ ටාගට් එක ඇචීව් කරන්න අපි ඕන විදිහකට ප්ලෑන් එකක් කරලා යන්න
හදන්නේ. ඔව් අපිට කොහොමද බලාපොරොත්තු ඇචීව් කරන්න අපි අර බලාපොරොත්තුව දරාගෙන ඒකට ඕන කරන හේතු සකස් කරන එක තමයි කරන්න හදන්නේ.
නෑ මෙහෙම එතන දරාගෙන කියලා ගන්න බෑ. මොකද ඔයා උතන අයියා කතා කරන්නේ හිත ඇතුලේ දරා ගන්න බලාපොරොත්තු කරේ ගන්නේ. මම කියන්නේ එතනට නෙමෙයි හිත කියන එක ඇති වෙන්නේ මූල බලාපොරොත්තු නිසා.
එහෙමයි. දැන් මොකක් හරි දෙයක් කරන්න හරි හිතන්න හරි ඒකට අදාළ දැන් ඒකට ඒක හිතලා ඉවරන්නේ කොහමද රිසල්ට් එක හිතලා ඉවරයි. කරන්න ඕන වැඩි.
එතකොට ඒ හින්දාම තමයි මේ කර්ම ටික එන්නේ. ඒ කියන්නේ කර්ම කියලා මම කියන්නේ මේ කර්ම විපාක පැත්තේ කර්ම කියන එක නෙමෙයි ඇක්ෂන් එකක් වෙන්නෙම මේ රිසල්ට් එක බලාපොරොත්තු වෙන.
ඔව් ඒ රිසල්ට් එක නේද ස්වාමීන් වහන්සේ එතකොට ඵලය.
ඔව්. ඉතින් මම කිව්වේ දැන් එලියෙන් බලනකොට අපිට තේරෙන්නේ ඇක්ෂන් එක නිසා රිසල්ට් එකක් එනවා කියලා. හැබැයි අපි කලින්ම රිසල්ට් එක දැනගෙන තමයි ඇක්ෂන් එක දාන්නේ.
ඔව් එහෙම නැතුව නිකන් ගෙදර දොරේ වැඩ කරන්න බෑනේ ස්වාමීන්
වහන්සේ. නෑ ඒක තමයි දැන් ඕක අලුතෙන් ඒ කියන්නේ එක්ස්ප්ලেইন කරගත්ත කියලා මොනවත් කරන්න බෑ. තේරෙනවද? කොහොමත් ඕක තමයි ජීවිතේ.
ඔව් ඒක තමයි දැන් ඒ කියන්නේ අපි අර ඵලය දරාගෙනමයි වැඩ කරන්නේ ඉතින්.
ඵලය දරාගෙන කියන්නේ හිතේ දරාගෙන කියන එක නෙමෙයි හොඳේ.
ඒකේ වෙනසම කරලා සමිනාස්ස දැන් අපි කිරිතේක මං කියන්නේ දැන් කිරිතේකක් හදන්න කුසියට යන්නේ කිරිතේක හිතේ තියාගෙනමනේ.
ඔව් ඒක තමයි හදනවා කියන එක. නමුත් ඔය බලාපොරොත්තු අයින් කරගන්න පුළුවන් නේ මොනවාරි කරලා කිරිතේ හදන්න තියෙන බලාපොරොත්තුව වෙන විදියකින් හරි අයින් කරගන්න පුළුවන් නේ. නැත්නම් අපි හිතමු කිරිතේ හදන්න තියෙන හිතේ බලාපොරොත්තුව දහනක් වඩලා හරි අයින් කරන එකනේ. ඒතර කාමයේ කියන කාමුවක් අයින් කරලා. ඔව් නමුත් ඒතරේම ඔය බලාපොරොත්තු කියලා කිව්වේ.
ඔව් ඒක නෙමෙයි මම කියන්නේත් ඒක නෙමෙයි සවන්නස දැන්
මම කියන්නේ හිත කියන එක හමු වෙන්නේ අර මූල බලාපොරොත්තු නිසා.
නිසා
තමයි මොනවා හරි කියන පැවැත්ම තියෙන නිසා තමයි ඒක ගැන හිතන්න හිතෙන්නේ. තේරුණාද?
එහෙමයි සවිනාස. එහෙමයි. පැවැත්ම හින්දා ඔව්. ඒ කියන්නේ
දැන් මේ මම කියන්නේ හිතට හිතන පැවැත්ම නෙමෙයි හොඳේ. පැවැත්ම නිසායි හිතෙන්නේ කියලා මං කිව්වේ.
ඔව්.
නමුත් අපිට පැවැත්ම කියලාද අපි හම්බ වෙන්නේ හිතෙන් හිතලා. ඒක නෙමෙයි මම අදහස් කරේ. තේරුණාද? වෙනස් දෙක. අර එකසරක් කරේ අපි කතා කරන මේ අපි කරා එකසරක මේ මේ අපි කිව්වේ අර කතා කරනකොට ජීවිතයේ තියෙන්නේ බොරුවක් කියලා දැනගන්න එකත් බොරුව තුළ ජීවිතය හමු වෙනවා කියලා දැනගන්න එකෙත් වෙනසක් තියෙනවා කියලා.
පොඩි උදාහරණයක් දෙන්න පුළුවන් සවිනාස.
ඒ කියන්නේ මේ දැන් ඔය අපි දැන් හැමෝම ගන්නෝනේ මේ ඔක්කොම හිතේ තියෙන එකක් කියලා.
එහෙමයි.
ඒ තමයි බලාපොරොත්තු වෙනම නම් කියලා ඒක හරි ලෝකෙට. එතකොට ඉතින් යාට ඔප්ෂන් එකක් තියෙනවානේ හිතේ තියෙන බලාපොරොත්තු අඩු කරගත්තා නම් ඒ කියන්නේ බලාපොරොත්තු නිසා නම් තණ්හාව මේ ඔක්කොම දුක එන්නේ බලාපොරොත්තු මොන හරි දෙයක් අඩු කරා නම් ඒ තණ්හාව අඩු වෙනවනේ.
ඔව් එක පැත්තකින් හරි. ඔව්.
නමුත් දැන් එහෙමනම් ඒ ඔය විදිහට නම් අපේ හිතේ ඒ කියන්නේ අපි දුක් විඳින්නේ ඔය හිතේ තියෙන බලාපොරොත්තු වලට අනුව නම්. හරිද? ඒ කියන්නේ ඔය බලාපොරොත්තු අඩු කරන්ඩ හොඳට බලන්න තණ්හාව අඩු වෙන්න ඕනේ නේද? ඒ කියන්නේ දුක අඩු වෙන්න ඕනේ නේද?
ඔව් ඒ කියන්නේ නිකන් අර ඔව් ඔව්
දැන් මම කියපු එක සාමාන්‍ය ජීවිතේ වෙනවා ඒ කියන්නේ ඒක එහෙමම වෙනවත් එක්ක නෙවෙයි.
ඔව් කියන්නේ අපි වැඩි බලාපොරොත්තු තියාගන්න එපා කියලා නේද?
ඔව්. එතකොට දැන් තේරෙනවද ඔය සිද්ධිය ලෝකේ ඕන කෙනෙක්ට මේ අත්දකින්න පුළුවන් සිද්ධියක්. හැබැයි අපිට කවදාවත් තේරෙන්නේ නැහැ නේද? දැන් බලාපොරොත්තු අඩු කරන් යනකොටත් බලාපොරොත්තු ගොඩ ගහ ගන්නකොටත් එක බලාපොරොත්තුවක් උතර නිට්ටයව පැවතුලා තියෙනවා. ඒ කියන්නේ හිත පවතින ඕන කියන බලාපොරොත්තුව.
එහෙමයි.
මම මේ උදාහරණ කිව්වේ ඒකට තේනවද අර හිත කියන එක නිරන්තරයෙන් පවත්ව ගන්න ඊට යටින් ගාමක වලයක් වැඩ කරනවා කියන එක.
එහෙමයි.
ඒ කියන්නේ දැන් කම්පියුටරේට එක දිගට කරන්ට් එක සප්ලයි වෙනවා. සප්ලයි වුණොත් නේ ඔය ඔක්කොම මේ එක්ස්පෝර්ට් ඉම්පෝර්ට් අනම්මනම් ඔක්කොම කරන්න පුළුවන්.
එහෙමයි.
දැන් අපිට ප්‍රශ්න එන්නේ හැමතිස්සෙම දැන් අපි ගමු මෙහෙම CPU එක මේ මුලින් වැඩ කරනවට වඩා ස්පීඩ් එක අඩු වෙනවා. හරිද? ස්ටක් වෙනවා. දැන් අපි සුද්ධ කරන්නේ CPU එකේ තියෙන hard එකක් හරි RAM එකක් හරි ওই ටිකනේ. දැන් බලාපොරොත්තු වැඩි වුණාම කරදර වගේ තමයි කම්පියුටරේ, ඒ කියන්නේ ෆයිල් හිරවලා ස්ටක් වෙනවා කියන ස්වභාවය තමයි ඔය දුක කියලා ගන්නකො බලාපොරොත්තු නිසා ඇති වෙන.
ආහ්.
හරි. ඊගොස්සේ දැන් අපි මොකද කරන්නේ? මොකක් හරි ක්ලීන් අප් එකක් දාලා ඔය ඔක්කොම ටික මේ වැඩක් නැති ටික අයින් කරනවනේ.
එහෙමයි.
ඒතර සෑහලුවක් එනවනේ.
එහෙමයි.
ඔතන කලින් ඔය කම්පියුටර් ස්ටක් වෙන්නත්, ඔය ඩේටා ටික අයින් කරලා පස්සේ සෑහලු වෙන්නත් කියන එක තමයි අපිට තේරෙන්නේ එළියෙන් බලනකොට.
ඔව්.
නමුත් ඔතන හොඳට තේරෙන්නේ නැද්ද අපි ඔය අපි කියමු ඔය මේ වැඩක් නැති මේ ඩේටා ටික එකතු වෙනකොටත්, ඒ ඩේටා ටික අපි අයින් කරනකොටත් ඔය සිද්ධි දෙක තුලම එක දිගට නියතව කරන්ට් එක CPU එකට ඇවිල්ලා තියෙනවා කියන එක අපිට අමතක වෙනව නේද?
එහෙමයි.
ඔන්නේ කරන්ට් එක කියන එකේ බලාපොරොත්තු තමයි මම කිව්වේ.
ආ.
නැත්නම් අර අස් කරන එක හෝ රැස් කරන එක නෙමෙයි.
ආහ්. ඒ කියන්නේ අර බලාපොරොත්තු ගොඩ ගහ ගන්න එකවත් බලාපොරොත්තු අඩු කරන එකවත් නෙමෙයි අර මේ
ඒ දෙකම කරන්න දින බලාපොරොත්තු තමයි මූල බලාපොරොත්තු.
තේරෙනවද? එහෙමයි. ඒ කියන්නේ ඒ බලාපොරොත්තු ජෙනරේට් වෙන හිතද එතකොට සංඥාස?
නැහැ.
හිතේ ප්‍රශ්න.
හිත තුල බලාපොරොත්තු ජෙනරේට් වෙනවා කියන එක තමයි සාමාන්‍ය ලෝකයට හමු වෙන්නේ. ඒක කරන් ගියොත් ඒ එක්ක වෙන්නේ සතර අපාගත වෙන එක. නැත්තම් නේව සංඥා නාසංඥා කරන එක. ඔය හිතේ තියෙන බලාපොරොත්තු වයින් කරන් ගියොත්. බලාපොරොත්තුව නිසයි හිත ඇති වෙන්නේ කියලා යම් දවසක අහු වුණොත් අනිවාර්යයෙන්ම තිරනෝම් පාන දෙන්න යනවා. තේරුණාද? ඒක මං කිව්වා හිතකින් විතරකණය කරලා ගන්න වෙන්නේ නැහැ. ඔක මං අර නිකන් පෙන්වේ වචන දෙකෙහි මේ කරලා එතන අර වෙනසක් තියෙනවා කියලා පෙන්වන්නේ. ඒකයි මං කිව්වේ ජීවිතයේ තියෙන්නේ බොරුවක් කියලා තේරුම් ගත්ත කෙනා බොරුවෙන් නිදහස් වෙලා ජීවිතය අත්විඳින තමයි යන්නේ. يعني බොරුවක් නැති ජීවිතය. මේ නැති කියලා අර අන්ත කතාව නෙවෙයි මං කියන්නේ. හොඳේ සියලු බොරුවෙන් වෙන් වෙච්ච සුවදායි ජීවිතයට තමයි ඒගොල්ලෝ ඇප්ලයි කරන්නේ.
එහෙමයි සර්.
හැබැයි ජීවිතය يعني බොරුව තුලම ජීවිතය හමු වෙන්නේ කියලා ගත්තොත් එතකොට එයාට අස් කරනවා අස් කරන්නේ ජීවිතේම නේද?
එහෙමයි. ඒ කියන්නේ බොරුව තුලමයි මම ඉන්නේ කියන එක වගේ.
මොකද?
බොරුව තුලමයි මම ඉන්නේ කියන එක වගේ.
ඔව් එතන මම කිව්වේ අර අරගමයි දැන් ඕක අපි හිතකින් හිතලා ගන්නකොට වෙන්නේ එතකොට ආයි අර හිත ඇතුලෙන් තමයි ඔය බොරුව කියලා
හම්බෙන්නේ එහෙමයි
එතකොට දැන් එතන ඔය මම ඉන්නේ බොරුවකමයි බොරුවකමයි මම හම්බෙන්නේ කියලා හිතනකොට ආයිලා දින මොකද හිතේ තියෙන්නේ බොරුවක් කියන පැත්තෙන්
එන්නේ ආ කියන්නේ ඒක හිතෙන්මනේ හිතන්නේ
ඔව් එතකොට හිත ඇත්ත වෙලා එන්නේ
එහෙමයි සෝනස්
එතන මෙතන අන්න එතන පොඩි ඩිස්ටන්ස් එක තේරුම් ගත්තා නම් ටිකක් හරි. ඒක මෙතන මේ හිතේ තියෙන කතාවක් නෙමෙයි කියන්නේ කියන එක. හ්ම්. ආර ස්විමින් පූල් එකේ කතාව මතකයි අර මුලින්ම අපි ඩිස්කෂන් එකේ කතා කරේ මේ මේ මේකෙම.
එහෙමයි සර්.
එහෙමයි. ඔය මූල බලාපොරොත්තු කියන්නේ වතුර. හ්ම්. කිමිදුම් කාරයක් තමයි ඔය හිත
කියන්නේ.
හ්ම්. සාමාන්‍ය ජීවිතේ දැන් එකෙන් මම මේ කිව්වේ දැන් කිරවලට නමුත් සාමාන්‍ය ජීවිතේ ඒකයි මං කිව්වේ හරියට කර්මඵලවාදය හරි දන්න කෙනා තමන්ගේ අපි කියන්නේ තමන්ගේ ජීවිත පැවැත්ම වෙනුවෙන් විතරයි ඒ කියන්නේ ජීවිත පැවැත්ම වෙනුවෙන් කළ යුතු දේ අවමහානියක් විදිහට කරනවා මිසක අපි කියන්නේ ලෝකේ අල්ලගන්න අර පිස්සු බල්ලෝ වගේ දුවන ජීවන රටාවෙන් මිදෙනවා ඒගොල්ලෝ නිකම්.
එහෙමයි. ඒ කියන්නේ බලාපොරොත්තු අර ලිමිට් කරගන්නවා. ඔයගෙ
ලිමිට් කරනවා නෙමෙයි. දැන් මෙතන ලිමිට් කරොත් එතන ගැටීමක් නේ.
නෑ අර නිකන් බොහොම සරලව ඔබවහන්සේ කිව්වේ ඒ කියන්නේ වැඩි මේ දේවල් වලට නොගියින්
නෑ ඒක මම කිව්වේ මෙහෙමයි වැඩි දේවල් වලට නොගියින් කියන්නේ මෙහෙමයි දැන් මෙහෙම දැන් මම මෙහෙම අනු උදාර රටේ අපි හිතමු දැන් මේ රාජ්‍ය කාලයක් තියෙන කියලා ඒ කියන්නේ ජනාධිපති නෙමේ රජවරු ඉන්නේ කියනවා ඔය රජතුමා මේ දවල්ට කන භෝජනය අපිට සාපේක්ෂව නම් ටිකක් අපි කියන්නේ too much වගේ තමයි හිතනවා
එහෙමයි සෝනස්
ඒ කියන්නේ දැන් අපි දැන් අද ගත්තොත් අපි හිතමු බිල් ගේට් දවල්ට කන කෑම අපිට අපිත් එක්ක අපි හිතලා බලනකොට හිතෙන්නේ මෙච්චර මොකටද වියදම් කරන්නේ කියලානේ.
එහෙමයි.
නමුත් එයාගේ ජීවිතේ එයාගේ බඩගින්න නිවා ගන්නවා කියන ජීවිත ආරක්ෂාවට එයාට ඒක සාමාන්‍යයි. ඒක හරියට අපි සම්බෝලයි බතුයි කාලා ජීවත් වෙනවා වගේ තමයි එයාට ඒක.
ඒක.
මම කියන්නේ කෙනා කෙනාගේ ජීවිත පැවැත්ම වෙනුවෙන් තමන් මේ හැසිරෙන විදිය වෙනස්. හැබැයි මම එතන අදහස් කරේ මේ තමන්ගේ අර අනවශ්‍ය අවශ්‍යතා මේ සීමා කරගන්න කියලා අර දැන් අපිට දැන් අපිට බස් ගන්න පුළුවන්කම තියේදී ඒ බස් කාලා බඩ පිරෙනකොට අපි නිකන් අමුතු විදියට හිතලා තව වෙන වෙන කෑමක් කඩෙන් ගේන්නයි නැත්නම් කොහේ හරි ගිහිල්ලා කණ්ඩායි අර වැඩක් නැති වෙලාවට යදුණු
එහෙමයි සරණස් ඔව්
එහෙනම් මගේ නේ
එහෙමයි
එතනේ අදහස පොඩ්ඩක් ගත්තා නම් හරි
ඔව් ඒක වැදගත්යි ඒරෙන්න ස්වාමීන් වහන්සේ ඉතින් අපිට ඇත්තටම මේ ඔයක මේ අර ඔතන කර්මඵලවාදයෙන් හේතුඵලවාදය කිව්වට ඉතින් ඒක අපිට මේ ප්‍රැක්ටිකලි කරන්න පුළුවන් දෙයක් නෙමෙයි මේක අවබෝධයක් වෙන මේ ටර්නින් පොයින්ට් එකක් වගේ තමයි හිතන්න වෙන්නේ නේ
අපි හේතුඵලවාදය කියලා හිතන්නේ කර්මඵලවාදයක් තුලින්ම තමයි නමුත් අපිට අපේ තියෙන يعني සංවේගය තමයි කර්මඵලවාදයක් තුලින් හිතනවා කියන එකවත් අපිට අහුවෙන්නේ
නැහැ එහෙමයි ස්වාමීන් වහන්සේ
එයා මාර මුලින්ම කිව්වේ කර්මඵලවාදී හරි හරියට දන්නගෙන අර අනුමාත්‍ර වර්ධේ බව බය දන්නවා. මොකද එයා දන්නවා කර්මයක් කෙනෙකුට විපාක වෙන බව. නමුත් අපිට සමහර තැන් වල එහෙම එයා හිතෙන්නේ
නැහැ. එහෙමයි සවෙනස්. පැහැදිලි සවෙනස්.
ත්‍රිසරණ.
අවසරයි හාමුදුරන්.
ඔව් කියන්න.
ඔව් මේ දැන් ඒ ප්‍රශ්නේ පොඩ්ඩක් කන්ටිනියු කරනවා නම් හාමුදුරනේ. දැන් අපිට මේ ඔය දැන් රූප පෙනෙන්නේ ඒක කර්මඵලයක් විදිහටනේ අපිට මේ ඒක පෙනෙන්නේ. එතනින් එහාට අපි ලෝභ ද්වේෂ මෝහ අපි කියන්නේ අපි හිතින් හදාගන්න එක නේද ඊළඟටයි විපාකයක් බවට පත් වෙන්නේ.
නෑ. කර්ම එතන මෙහෙමයි දැන් උතන ප්‍රශ්නේ අහනකොට මම දැන් එතන තියෙන පොයින්ට් එක මේකයි. කර්මඵලයක් කියලා අපි නිර්වචනය කරගන්නවා නම් ඇහැට කර්මය කියන ඒ කියන්නේ ඇහැට කර්මය වුණේ ඒ කියන්නේ ඇහැ කියන ඵලයට අයියා හිතන විදිහට කර්ම ටික මොනවද?
නැර මම එතන අදහස් කළේ හැමදාම අර සිත් හට ගන්න විදිය එතකොට අර මුලින්ම අපිට අර චක්කු විඥානය ඒ කියන්නේ ඇහැට වර්ණයක් හරි පේන්නේ කර්මඵලයක් විදියට නේද ඊට පස්සේ අපි ඒකේ ඇලෙන ගැටෙන එක
ඒක එහෙම ගත්තේ කර්මඵලයක් විදියට පේනවා කියලා ගත්තේ ඔය ඇහැ කියන ඵලය ලැබුණේ මොන කර්ම ටිකෙන් කියලා අරගෙනද
ඒ කියන්නේ අපි මොකක් හරි පෙර කරපු කර්මයක් ඉඳනේ ඒක අපිට දකින්න හරි ඒ කියන්නේ අපිට ප්‍රිය හරි අප්‍රිය හරි ඒ කියන්නේ දර්ශනයක් දකින්න ලැබෙන්නේ හාමුදුරනේ.
ඔව් එතන මෙහෙමයි දැන් ඕක අය කියන එක හරි තමයි ගැඹුරින් හැබැයි මම මෙතන අහන්නේ මේ අදහස වෙන්නන්න කියන්නේ හොඳේ නැතුව දැන් මේකේ මෙහෙම හිතන්න එපා. ඔව් දැන් උතන පෙර කර්මයක් කරපු බවට Tamanට විශ්වාසයක් තියනවා.
නෑ. ඒ කියන්නේ අපිට
මම මෙතනින් පොයින්ට් අවුට් කරන්න කිව්වෙ මෙච්චරයි. එතකොට තේරෙනවද අපි කර්මඵලවාදයක ඉන්නවා කියලා අපිට ගන්න බෑ වලින්ම. අපි කෙලින්ම කර්මඵලයේවත් දන්නේ නැති ප්‍රයත්නක ඉන්නේ.
ඔව්. ඒතර බුදුහාමුදුරුවෝ එහෙම අර සිත් පරම්පරාව ගැන දේශනා කරද්දී හාමුදුරුවෝ එතන ඒ එහෙම දේශනා කළා නැද්ද? මොකද මම අර එක තැනක කියෙව්වා.
මේ ඒකේ චක්කුම්බික්කවේ පුරාණ කම්මං සෝතම්බික්කවේ පුරාණ කම්මං කියලා තියෙනවා සූත්‍රේ.
ඔව්.
හරිද? නමුත් එතන වැඩේ මේකයි දැන් උතන අපි ඔය ප්‍රශ්නේ සමාලලට ගන්නෙ මෙහෙමනේ. දැන් අපි ගන්නෙ ඔය රහතුන් වහන්සේලාටත් පේනවා. එහෙනම් ඒ පෙනීමේ මට්ටම තමයි සුද්ධ මට්ටම. දැන් අපිට වෙලා තියෙන්නේ අපිටත් පේනවා. නමුත් අපිට දැන් මේ කෙලෙස් හටගන්නේ පේන දෙයට අපි ලෝභ දෙන්න මොහොත ඇති කරගන්නවා කියන චින්තනයෙන්නේ.
ඔව්.
තේරුණාද? එතකොට දැන් මෙහෙම ගන්නකො. දැන් මේ බුදුහාමුදුරුවෝ පෙන්වන දැන් තම කන්නාඩි ගන්න ගිහිලා තිනවන නම් නැත්නම් එහෙම මොකක් හරි ඔය ඇහැ පෙන්වන්න ගියපු මොන හරි මේ සිද්ධියක් තිනවන නම් එතන බලන්න. එතන ડોක්ටර්ස්ලා අහන්නේ ඇහෙන් මේ කාලේ බලනවද කියලාද ඇහැට මේ ඇහැට පේනවද කියලාද අහන්නේ.
පේනවද කියලා නේ හඳුරන්නේ.
කණින් කන ගැන කතා කරොත් කන කියන එක අපි පොඩ්ඩක් අයිසොලේට් කරලා බලුවොත් එතනදී අහුවෙන්නේ කණින් අහනවා කියන එකද කනට ඇහෙනවා කියන එකද?
ඇහෙනවා කියන එක හාමුදුරනේ.
ඊතර වදන ටික බලන්නකෝ. එතන අපි ඉන්නේ බලන අහන හිතන විදිහ මට්ටම. හරිද? හැබැයි දැන් ඇත්තම මේ ඉන්ද්‍රිය වල විස්තරේ පොඩ්ඩක් බලුවනම් මං කියන්නේ භාෂාර්ථයෙන් උනත් ඉන්ද්‍රිය වලට තියෙන බලනවා කියන ටික නෙමෙයි නේද? පේනනවා, ඇහෙනවා, දැනනවා, හිතනවා කියන එක.
ඔව් හාමුදුරනේ.
හරි. දැන් ඔතන බලන්න දැන් අපි හිතන් ඉන්නේ ওই ටික විපාක කියලානේ.
ඔව්.
නබෝ සූත්‍රවල පෙන්වන්නේ මන්නේ කියන එක තේරුම් ගන්නත් දැන් ආදිත පරයය සූත්‍රය වගේ ගත්තොත් ගිනි ඇවිල ගත්තාගේ උදාහරණ පෙන්නනවානේ. එතන පෙන්වන්නේ බලන එක නිසා ගිනි ඇවිලනවා කියලාද නැත්නම් පේන එක නිසා ගිනි ඇවිලනවා කියලාද? ඒ කියන්නේ පෙනීම ඇවිලීමක් කියලාද බලන එක පැවිලීමක් කියලාද?
පෙනීම නේද හැමෝටම.
පෙනීමනේ. එතකොට තේරෙන්නද අපි අද ගන්න කර්ම විපාක මට්ටම ඇත්තරම මේ ඒක සාධාරණීකරණය කරන්න පුළුවන් එකක් නෙමෙයි කියන එක. ඒක එතන තේරෙනවා මේ කාරණාව. රහතුන් වහන්සේට පේනවා කියන ස්වභාවයත් අපිට අද පේනවා කියන ස්වභාවයත් සම්පූර්ණ මේ වෙනස්.
ඔව්.
එතකොට දැන් මම ඒක හිතනවා අර මම ප්‍රශ්නේ පොඩ්ඩක් ඩිවලොප් කරලා පෙන්නුවේ. දැන් රහතුන් වහන්සේලාට පෙනීම දිනවා අපිටත් පෙනීම දිනවා අපි පෙනීමක් වල හිතන නිසායි කෙලස් එන්නේ කියලා දන්නවනම් එතනින් අදහසක් එනවා මේ කෙලස් ටික අයින් කරාම රහත් මට්ටමට එනවා කියලා.
ඔව් රහත් මට්ටමටම එන්න බෑ නේද හාමුදුරනේ එතන.
ඒතර රහත් මට්ටම නෙමෙයි මේ සර්ලව දර්ශනයවත් ඉපදෙන්නේ.
අඩුගානේ ඔව් අඩුගානේ අපිට ඒ කියන්නේ මේ ඇලීම ගැටීම හරි එතන ඒ කියන්නේ කර්මයක් මේකෙන් ආයිත් ඒ කියන්නේ සංසාරය කන්ටිනියු වෙන්නේ එහෙමනේ අපි දැන් මේ පේන දෙයින් ලෝභ ද්වේෂ මෝහ ඒ කියන්නේ අපි හදා ගන්න හින්දානේ හාමුදුරනේ.
එතකොට ඒක තමයි ඔක ඔතන වැරද්දක් තියෙනවා මම ඒකයි පෙන්නගෙන ආවේ. දැන් හැමතරම චක්කුම් බික්කවේ අනිත්‍යං සෝතම් බික්කවේ ගහණම් බික්කවේ ජීවා ඔහොම කියලා කෙලින්ම බුදුහාමුදුරු පෙන්නන ඉන්ද්‍රිය ටිකට.
ඔව්.
දැන් අපි කියද කතා කරන්නේ බලන ඒවා ගැන නේ බුදුහාමුදුරු බලන එකක් ගැන නෙමෙයි කියන්නේ පෙනීම අනිත්‍යයි කියලා කියන්නේ.
ඔව් හාමුදුරනේ.
නැහැ දැන් අපි ගන්න විදිහට පෙනෙන එකේ ප්‍රශ්නයක් නෙමේ බලන එක ප්‍රශ්නයක් වගේ නේ අපිට තේරෙන්නේ. ඒ කියන්නේ අපි දැන් හිතලා බලන හින්දා.
ඔව්.
එහෙනම් එතකොට දැන් මේක බලන්නකෝ. දැන් පෙනීමම අනිත්‍යයි කියලා පෙනීමම අනිත්‍යයි කියලා බුදුහාමුදුරුවෝ මම දැන් ඊතර සූත්‍රය ආරම්භ මම කියන්නේ. පෙනීමම අනිත්‍යයි කියලා බුදුහාමුදුරුවෝ පෙන්නනවා නම් මෙතන තේරෙන්නේ නැද්ද මේ පෙනෙන තැන ඉඳන් තමයි ප්‍රශ්නේ පටන් ගන්න තියෙන්නේ කියලා. පෙනීම පස්සේ නෙමේ හොඳේ පෙනෙන තැන තමයි ප්‍රශ්නේ උද්දුවලා තියෙන්නේ කියලා.
ඔව්.
ඒකට තේරෙනවද දැන් අපිට දැන් පෙනීම කියන එක අවුලක් නැහැ ඊට පස්සේ අපි ලෝභ දේශ මොහ හදා ගන්නවා නෙමේ උතන සිද්ධිය වෙන්නේ. පෙනෙන්නේම ලෝභ දේශ මොහ තුලින්.
එතකොට හාමුදුරුවෝ අර සිත් පරම්පරාව හටගන්න විදිහ එතන ඩිස්කනෙක්ට් එකක් එන්නේ නැද්ද? ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ දේශනා
කරා අයියා එක තේරුම් ගන්න විදිහ මට සිත් පරම්පරාවේ කිය අදහස කියන්නේ කියන්නේ කොහොමද සිත් පරම්පරාව හටන් ගන්නවද
කියලා? يعني හටගන්නේ මේ කර්මඵලින්ද කියලා. ඊට පස්සේ අර
අපි ඒකට මොකද ඊට පස්සේ ඒ කියන්නේ විදිහ මට පොඩ්ඩක් කියන්නේ ඒක අරන් තියෙන්නේ.
ඒ කියන්නේ හිතක් හටගන්නේ හාමුදුරුවෝ ඒ කියන්නේ අපිට දැන් ඇසට පේන්නේ වර්ණයක්නේ. ඒ වර්ණේ පේන්නේ අපි පෙර කරපු දෙයක්ින්ද කියලා. කියන්නේ නැත්තම් අපිට ඒ කියන්නේ එතන ඉවර වෙනවනේ. කියන්නේ නැත්තම් ඔය ආයතන හයේ දේවල් පේන්න ඇහෙන්න රස විඳින්න විදියක් නැහනේ අපි පෙර කරපු මුකුත් නැත්තම්.
ඔව්.
ඊට පස්සේ අපිට පේන දේ අපි අල්ලගන්න හින්දානේ අපිට ඊට පස්සේ තව එකක් හැදෙන්නේ හැඳුරනේ කර්මයක් ආයතෝක අපිට විපාක දෙන්න.
හරයි. මේ මම ඔර කියපු උදාහරණයක් මම කියන්නම් ඒකෙම තෝරගන්න පුළුවන් ටිකක්.
ඔව්.
කියන්නේ දැන් මෙහෙම ගන්නකො සෙල් ෆෝන් එක තියෙනවනේ මොබයිල් එක. දැන් මම අහන පස්සේ පොඩ බලන්න දැන් දැන් අයිය වෙන වැඩක් කරගෙන ඉන්නකොට මේ මොබයිල් එකේ ඉන්නවා කියන්නකො. හරිද? දැන් මට හොඳට හිතලා කියන්න ඔය කෝල් එක එනකොටද ෆෝන් එක ඔන් වෙලා කෝල් එකේ රින් එක මේ ඇක්ටිව් කරේ නැත්නම් ෆෝන් එක නන් ස්ටොප් ඔන් වෙලා තියෙන හින්දා එන කෝල් එක අල්ල ගන්න පුළුවන්කමද තියෙන්නේ?
ඔව් ෆෝන් එක ඒ කියන්නේ හැමතිස්සෙම ඔන් වෙලානේ හැමදෙරෙම තියෙන්නේ.
දැන් එතකොට මෙතන තේරෙනවද ඔය සිත් හට ගන්නවා කියන නිර්වචනය ඔය අපි අරන් තියෙන විදිහෙන් වැරදෙනවා. මෙතන තේරෙන්නේ නැද්ද සිත හැමතිස්සෙම ක්‍රියාත්මක වෙලා තියෙන්නේ එන ඕන දෙයක් අල්ලන්න කියලා?
ඔව්.
එතකොට තේරෙනවද මෙතන අපි ඉන්නේ අර කියන්නේ පෙර කර්මයක් කරපු නිසා විපාකයක් එන මට්ටමේ ස්වභාවයෙන් නෙමෙයි අපි කෙලින්ම කර්මය සකස් කරමින් ඉන්නේ කියලා තේරෙනවද?
ඔව් කර්මය සකස් කරමින් ඉන්න කියන්නේ හැමෝටම ඒ කියන්නේ අපි අර ඕල්වේස් ඇක්ටිව් වගේ ස්ටේටස් එකක ඉන්නවා වගේ.
ඔව්. ඒ කියන්නේ මෙතන දැන් අයියා පෙන්නපු එකේ මට තේරෙන්නේ දැන් අපිට එතනින් ගන්න පුළුවන් මෙහෙම ඇහැට වර්ණ සටහනක් පෙවුනට පස්සේ පෙනීමෙන් අනතුරුව රාගදේශ මොහයෙන් ඇක්ටිව් වෙලා තමයි අපි කෙලස් ටික හදාගෙන කර්ම කරන්න කියලා.
ඔව්.
එහෙම ඒ සිද්ධාන්තය හරිනම් ෆෝන් එකේ උපමාවට ඒක ගත්තොත් අපිට හිතාගන්නෙ කොහොමද? කෝල් එක එනවා. එතකොට ෆෝන් එක ඇක්ටිව් වෙන හින්දා මම ෆෝන් එක ඉස්සුවාම තමයි ප්‍රශ්න පටන් ගන්නෙ වගේ
නේද? ඔව් එතනදී උපමාවෙන් එන්නේ නම් ඒ වගේ දෙයක් තමයි හම්බරනේ.
ඒ දැන් මම උපමාවෙන් වෙන්නේ කර අදහස් ගන්න පුළුවන් හින්දා. ඒතකොට දෙනවද දැන් අර විදිහට උපමාවල එහෙන එක සම්පූර්ණ විකෘති කියලා තේරෙනව නේද? ඒ කියන්නේ කෝල් එකක් අහම ෆෝන් එක කොන්නුලා ඊට පස්සේ තමයි මම ආන්සර් කරන්න කියන්නේ.
නෑ. ඔව්. ඒක හරියට.
මේ වෙන්නේ. ඒක අනිත් පැත්ත නේද වෙන්නේ?
ඔව්.
ඒතකොට අන්න ඒ අර්ථයෙන් බලන්න ඔය අදහස.
එතකොට හම්බරනේ එතන ඒ කියන්නේ පොඩි මන්දනේ මට තේරෙන්නේ නැති හින්දා අහන්නේ.
ඕ නෑ ඒක තමයි අහන්නේ ෆස්ට් එක.
ඔව් එතකොට ඒ කියන්නේ අපිට කියන්නේ පේන්නේ දැන් අපි බලන විදිහ අපි දැන් ගන්න සාමාන්‍ය බලනවා කියලානේ. ඒක පේන්නේ මොකක්ද එතකොට අපිට?
මෙහෙමයි දැන් මට මෙහෙමයි දැන් ලෝකයේ තුල මට කියන්න පුළුවන් දේ තමයි පෙනෙන්නේ ඇත්තරම ඇහක් තියනවා කියලා අපිට තේරෙන හින්දා.
ඔව්.
හැබැයි ඇහක් තියනවා කියලා තේරෙන්නේ නොදන්නකම හින්දා. කෙරුවටම ගියොත් අපිට පේන්නේ නොදන්නකම හින්දා.
ඔව්. දොඩේක අපි ඩිස්කනෙක්ට් කරන්නේ කොතනින්ද හැමදේම මේ
ඔබ ඩිස්කනෙක්ට් කරන්න බෑ මොකද අන්නද ඒක මෙහෙමයි ඉන්නේ
අපේ කඩන්නේ කොතනින්ද එතකොට
ඒ තමයි ඔය කඩන්ඩ නැතිකරන්ඩ විනාශකරන්ඩ දඟලන දඟලිල්ලෙන් මොනවත් වෙන්නේ නැහැ ඇහැ කියන එක දිගින් දිගටම ඩෙවලොප් වෙනවා කර්මය මේ දිගටම ක්‍රියාත්මක වෙනවා මෙතන බලන්නකෝ දැන් බුදුහාමුදුරු කොහොමද පෙන්නනවද මේක කඩන්ඩවත් ඒ කියන්නේ බ්‍රේක් කරන්නේ
නැහැ කඩන්නේ කියලා කිය කැඩෙන්නේ ඒ කියන්නේ මම එතන ඒ වචනේ භාවිතා
කරා ඔය කඩන්නේ හෝ කැඩෙන්නේ ඕන එක හරිද
ඔව්
මෙතන එහෙම කිසිම දෙයක් මේ උදාහරණ වෙන්නේ අර එක ලස්සන කතාවක් තියෙනවා මේ උදාහරණ පෙන්නන්නේ දැන් මේ ලෝකේ මම කියලා කෙනෙක් ඉන්නවා නම් කියන්නේ කාටවත් බෑ මම නැති කරන්න කියලා දෙන්න මොකද දන්නවද දැන් මම ඉන්නවා නම් මම අයින් කරපු සැනින් මොකෝ වෙන්නේ පෙරපසු නොයි නැති මම කියන එකෙන් මම ආයෙ තියෙනවා
ඔව්
ඒ වගේ දැන් ඔය කඩනවා හෝ කැඩෙන විදිහ ගැන කතාවට මොකෝ වෙන්නේ කැඩුවොත් කඩපු එක හම්බෙනවා කැඩුනොත් කැඩිච්ච එක හම්බෙනවා
නෑ.
තේරෙනවද මං කියන්නේ?
ඔව් හම්බුනේ.
ඒකයි ඔතන පෙන්වන්නේ ඔය සියල්ලටම මුල නොදන්නකම මිසක්, ඒ කියන්නේ මේක කඩන්න බෑ කියලා හිතන් ඉන්න එකවත්, මේක එක දිගට යනවා කියලා හිතන් ඉන්න එකවත් නෙමෙයි. මෙතන නොදන්නකම නිසා තමයි ප්‍රයත්න හම්බෙන්නේ.
ඔව් හම්බුනේ. ඒතකොට ආයිත් අපි යන්නේ අවිද්‍යාවටම තමයි නේද?
ඔව්. හැබැයි දැන් ආයි ගන්න එපා අවිද්‍යාව කියන එක නැති කරා නම් හරි කියන එක. අවිද්‍යාව නැති කරොත් නැති අවිද්‍යාව අනිත් පැත්තට යනවා.
හා
ඒකයි වදන අර ලස්සනට වදනේ බුදුහාමුදුරු වෙන්නේ නිරෝධ කියන එක.
ඔව්.
නිරෝධය කියන එකෙන් ආයි මේ වරද්දවල ගන්න එපා. නිරෝධය කියන්නේ මේ හටගත් එක නිරෝධ කරනවා කියන එක නෙමෙයි ඈ. ඊයන එකක් නිරෝධ කරනවවත්, ඇති වෙලා තියෙන එකක් නිරෝධ කරලා දානවවත්, උදා වෙච්ච එක වැය කරලා දානවවත්, සමුදේ වුණාට පස්සේ නිරෝධ කරනවත් ඒ මොනවත් දෙන්නේ නැහැ. ඒ දැන් හැමතැනම තියෙනනේ අර කියන්නේ තියෙන දෙයකින් තමයි නිරෝධය කරන්න වෙන්නේ ඒකෝ.
ඔව් හම්බුනේ.
එහෙම නිරෝධ කරොත් මොකෝ වෙන්නේ? දැන් අර අපි ඉස්සර කතා කරේ නිරෝධ කරොත් නිරෝධ කරපු එක ආයි නැවත හම්බෙනවා.
හම්බෙනවා නේද හම්බුනේ.
ඒ කියන්නේ ආ නිරෝධ වෙලා නැහැ කියලා තේරෙන්නේ?
ඔව්.
බං ගියා උදාහරණයක් යනකෝ ඔය කතාවේ දැන් අයියට හාෂීට් එකක් දීලා කැමති විදිහට ඉරන්න කිව්වොත් අපි හිතමු දෙකට ඉරුවා කියලා.
ඔව්.
දෙකට ඉරුවාට පස්සේ දැන් අපිට ඉතින් මොකද හාෂ් ෂීට් එක නම් දැන් නැහැ කියලානේ. ඒ කියන්නේ හාෂ් ෂීට් කියන නිර්වචනයට යන්න බැරි වෙනව නේද? දෙකට ඉරුවොත්.
ඔව්.
දැන් අපි සතුට වෙනවා හාෂීට් එක නිසා නම් අපිට තණ්හාව දුක ආවේ හාෂීට් එක ඉරුණානේ දැන්. ඒ කියන්නේ දැන් ඔය කොළ දෙකේ හාෂීට් එකක් ගන්න බෑනේ භාග දෙකේ.
කවම්දනේ. ඔව්.
එතකොට අපිට දැන් සතුරු වෙන්න පුළුවන් හාෂීට් එක නිසා ප්‍රශ්න නැවනම් දැන් නම් ඉතින් හාෂීට් එක බලෙන්වත් ආයි හදන්න බෑ. මොකද අර දෙක මේ ගම් ගාලා ලැබුවත් ඒක හාෂීට් එකක් කියලා ගන්න
බෑනේ. බෑ. හාම්දනේ. ඔව්.
තේරුණාද? හැබැයි එතනදී නිකන් ඒක අපිට සතුරුක් කියනවා හාෂීට් එකෙන් නම් ආයි කරදරයක් වෙන්නේ නැහැ අපිට කියලා. හැබැයි හොඳට බලලා කෙනාට තේරෙන්නේ නැද්ද? පළවෙනි, ඒ කියන්නේ හාෂීට් කොලේ දෙකට ඉරණ කොටම, ඒ කියන්නේ ඉරන්න පටන් ගන්නකොටම හාෂීට් කියන නිර්වචන ඉවරයිනේ.
ඔව් හාම්දනේ.
හාෂීට් කියන නිර්වචනය ඉවර වෙනකොටම පෙරපසු නොවි තේරෙන්නේ නැද්ද? නැවත අර ඉරනවා කියන තැනදී නැවත මේ රූපයක් කියන එක හම්බ වෙනවා කියලා. ඒ කියන්නේ හාෂීට් එක ඉරුව සැනින් පෙරපසු නොවි දෙක, ඒ කියන්නේ භාග දෙකක් කියන කොළේ හම්බ වෙනවා කියලා තේරෙනවා එතන.
හරි. තව මේ ප්‍රශ්නයක් දාලා තියෙනවා සමිනාගන්නේ. කෙනීම තුලම අපි අවිද්‍යාවට අහු වෙලා ඉවරයි නේද කියලා.
ඔව් ඒක තමයි අර ඒක තමයි මම ඒක දැකලා ගොන්නේ අර මම ඒක ඒවලේ කිව්වේ නැත්තේ අර ඒ අයියා අහපු එකත් එක්ක පොඩක් තේරුම් කරා.
අපි අර ගිය උදාහරණ එහෙම ගිහිල්ලා
ඔව් මේ මේකේ අර දාලා තියෙන්නේ මේ පෙනීම තුලම විද්‍යාවට අහු වෙලා ඉවරයි කියන්නේ ඇත්තටම මේ මේක මෙහෙමයි. පෙනීම තුල ගියද්දී ඒ කියන්නේ මේ මේකේ අදහස මෙතන අදහස් වෙන්නේ يعني පෙනීම තුල ගියද්දී පෙනීම මුල් වෙලා පෙනීම ඇතුලේ අවිද්‍යාව තියෙනවා කියන එක නෙමෙයි මේකේ අදහස හොඳේ. අවිද්‍යාව නිසාමයි පෙනීම දිනන්නේ. අන්න ඒ අර්ථයෙන් තමයි පෙනීම තුල අවිද්‍යාව කියන්නේ. එනේ උතන පෙනීම තුල කියන එකට ලස්සනම මේ වචනේ තමයි පෙනීමම අවිද්‍යාව කියන එක. ඒ උපමාවෙන් පොඩක් තේරුම් ගන්න බලකේ. දැන් මම කිව්වේ දැන් හාෂීට් කොළය කියන එකෙන් දුකක් ආවනම් ඔය හාෂීට් කොළය දෙකට ඉරුවට පස්සේ ඒකට හාෂීට් කියන නිර්වචනයක් දාන්න බෑනේ.
බෑ.
يعني මම කියන්නේ ආයෝක සෙලෝටේප් ගහලා ඇලෙව්වත් අර හාෂීට් කියන නිර්වචනයට එන්න බෑනේ.
එන්න බෑ ඔව් හැමදේම.
ඒක එතනින් තේරෙනවා නේද? එතනින් හාෂීට් එක නිසා යම් දුකක් ආනනම් අපිට ආයි බලෙන්වත් ඒ දුක නම් ඇති වෙන්නේ නැහැ කියලා.
නෑ. ඔව්.
ඔන්න ඔය වගේ සිද්ධියක් තමයි අපිට ගන්න වෙන්නේ පෙනුනට පෙනී يعني මොන මොකක් හරි يعني වර්ණසනනක් හරි මොනවා හරි සුද්දාස්සයක් හරි ඕකේ වැඩිලා ට්‍රිගර් වෙලා අපිට පෙනීමෙන් පස්සේ අපි රාගදේශ මොහ හදා ගන්නවා නම් රාගදේශ මොහ අයින් කරාට පස්සේ ඒක නිසා ආයි බලෙන්වත් වෙන්නේ
නැහැ. ඔව්.
හැබැයි හොඳට බලන්න මේ කතාව. මම කියන්නේ පොඩක් අර මේ පොඩක් විෂුවලයිස් කරලා බලනවා මේක තේරෙයි හොඳේ. අර මේ මෙහෙම ගන්න මේ බැලුමකට මොන හරි වතුර පුරවලා එක පැත්තක් තද කරනකොට ඒ තද කරන ප්‍රමාණයට සාපේක්ෂව අනිත් පැත්තෙන් පිම්බෙනව නේද?
ඔව්.
ඒ වගේ හොඳට බලන්න දැන් අපි එක පැත්තකින් දුකක් තියනවා කියලා ඒක අයින් කරන වගේ තමයි තද කරන එක.
ඔව් හොඳයි.
ඒක පෙරපසු නොවි මොකද වෙන්නේ අනිත් පැත්තට පිම්බෙනව නේද?
පිම්බෙනවා.
ඔව්. හොඳට බලන්න මම තද කරන ප්‍රමාණයටම පිම්බෙනව නේද?
ඔව්.
එතකොට දැන් හොඳට බලනකොට අපිට ඔය දුක කියන එක එකතනකවත් අඩු වෙලා තියනවාද?
නෑ. ඒ කියන්නේ ට්‍රාන්ස්ෆෝම් වෙලා විතරයි තියෙන්නේ.
මම කියන්නේ ට්‍රාන්ස්ෆෝම්ත් වෙලා තියනවාද බලන්නකො.
ඒ විදිහටම කියන්නේ අඩු වැඩි වීමක් නැතුව
ඉන්නවා තියෙනවා නේද?
ඔව්.
අන්න ඒ වගේ සෝහයක් තමයි අපිට අත්‍තරම පිනීම කියන එකේ තියෙන්නේ. තවද නැතුව මේක ට්‍රිගර් වුණාට පස්සේ දුක හදා ගන්නව නම් අර හාසීට් කොලේ ඉරුවා වගේ අයින් කරලා දාන්න පුළුවන් මොනවාරි කරලා.
ඔව් හාමුදුරනේ.
නමුත් දැන් මෙතන පෙනීමම තියෙන්නේ දුක කින්න. ඒනේ පෙනීම තුල දුකක් තියෙනව නෙමෙයි. හොඳේ පෙනීමේ දුකක් තියෙනව නෙමෙයි. දුක නිසාම පේනවනේ.
තේරෙනවද කියන්නේ? ඔව්. පෙනීමම දුකක්.
පෙනීමම දුකයි කියද්දි ගන්න එපා නිර්වචනේ. දැන් අපිට හම්බෙන්නේ පෙනීම ඇසීම දැනීම සිටීම කියන එකනේ.
ඔව්
ඒක දුකක් කියන එක නෙමෙයි මම කිව්වේ දුක නිසා ඔය ටික එනවා නම් කියලා.
ඔව්
එතකොට තේරෙනවද අර බේස් එක තමයි දුක ඒක මත තමයි ඔය මේ කණු හතර තියෙන්නේ පෙනීම ඇසීම දැනීම සිටීම කියන එක. නැත්නම් අපිට හිතෙන්නේ පෙනීම ඇසීම දැනීම සිටීම මත දුක තියෙනවා කියලානේ.
ඔව්
ඒක නෙමෙයි මම කිව්වේ. එහෙම දුක තියෙනවා නම් පෙනීම ඇසීම දැනීම සිටීම තියලා උඩ කැල්ල අයින් කරා නම් හරි.
ඔව් එතන අර පස්සපච්චය වේදනාව කියලානේ පටිච්චසමුපාදෙත් තියෙන්නේ.
ඔව් නෑ 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 ඒක තමයි ඔය පස්සපච්චය වේදනාව කියන්නේ පටිච්චසමුපාදේ ඔය අපි විස්තර කරගන්න විදිහට අපිට තේරෙන්නේ නම් මේ ස්පර්ශයෙන් පස්සේ මේක වෙනවා වගේනේ.
ඔව් හාමුදුරනේ.
නමුත් මෙතන පටන් ගන්නෙ මොකතනින්ද? නොදන්න කමින්. නොදන්න කම
පවතිනවා
කියන්නේ ස්පර්ශය කියන්නේ කොහොමත් ඉස්සරහට ගිහිල්ලා තමයි.
ඔව්.
يعني ස්පර්ශේ අපිට මේකයි ඔතන මෙහෙම තේරුම් ගන්න ඕන. අපිට ඒක පරිසම්පාදනේ නෙමෙයි හොනේ අපිට අද ලෝකයේ කියන එක හම්බෙන්නේ ගැටීමකින්. ඒ කියන්නේ ස්පර්ශයකින්.
ඔව්.
හැබැයි මේ ස්පර්ශය කියන එක අපිට අහු වෙනකොටම අර මූල අවිද්‍යාව කියන එක කොහොමද දැහැගෙන තින්නේ? නැතු අවිද්‍යාවෙන් තොරව මේ ස්පර්ශයක් වෙන්න
බෑනේ.
ඔව්. ඒක අන්න එතනින් තෝරන දේරුණා අපිට අද ස්පර්ශකින් තමයි පෙනීම අහු වෙන්නේ.
ඔව්.
හැබැයි ස්පර්ශ වෙන්නත් අවිද්‍යාව මුලින්ම
තියෙනවා.
ඒ කියන්නේ අවිද්‍යාව කියන්නේ දුක්, ඒ කියන්නේ අවිද්‍යාව නිසානේ දුක කියන්නේ.
ඔව්.
ඒක තේරෙනවද? දුක මත තමයි ඇහැ කන්නාසි දියසර එන්නේ කියලා.
එන්නේ.
ඒතු ස්පර්ශයෙන් පස්සේ අවිද්‍යාව කියනෝ නෙමෙයි නේද?
ඔව් අම්මේ.
ඒක නේද අපිට පෙනීම සාධාරණීකරණය කරන්න බෑ කියලා කර්මඵලයක් දාලා.
ඔව්.
ඒක මං කියන්නේ.
ඔව් අම්මේ තේරෙනවා.
ඔයතන පහදි එන්න දීලා.
ඔව් ඔව් අම්මේ තේරෙනවා තේරෙනවා. තව ටිකක් හිතලා බලන්න.
හිතන් ඉතත්
අපට හරි බොහොම තින් හම්බුනේ තේරෙනවා.
පෙර මං කිව්වේ තේරෙනවද අර රූපේ කතාව? සාහිත්‍යකොලේ කතාව තේරෙනවද?
ඒක පොඩ්ඩක් මදි වගේ ස්වාමීන් වහන්සේ.
කියන්නේ දැන් අර අපිට අද ඇවිල්ලා තියෙන නිර්වචන වල අපිට අර හුඟක් කාලවට එන්නේ දැන් ඇහැ හට ගන්නවා ඊට පස්සේ ඒක නිරෝධ වෙනවා කන හට ගන්නවා නිරෝධ වෙනවා වගේ කතාවන් යන්නේ හරිද? එහෙම වෙනවනම් ඇහැට පේනකොට එන රූපස් ඉනේ ඇහැට පේන රූපය ඇහැ කියන එක නිරෝධ වෙනකොට ඒ රූපයම ඒ රූපයත් නිරෝධ වෙන්න බෑ නැත්නම් ඇහැ කියන එක නිරෝධ වෙන්න බෑනේ.
ඔව් ඔසන්.
නමුත් දැන් ඕක මෙහෙම ගන්න උදාහරණයකට මම කිව්වේ දැන් හාෂීට් කොලයක් කියන එක රූපේ නම් ඕක ඇහැට පේනවා හරිද? එම් ඕක ඉරුවට පස්සේ හාෂී කියන නිර්වචනයක් එදෙන්න බෑනේ.
ඔව් අනිවාර්යෙන්ද.
එහෙනම් ඇහැ කියන එක අයින් වෙලා යන්න ඕනේ හාෂීත් කොළේට.
ඔව්.
හැබැයි හොඳට බලන්න ඇහැ කියන එකේ කෘත්‍ය හාෂීත් කොළ හාෂීත් කොළ බලන එකද නැත්නම් හාෂීත් කොළ පෙන්වන එකද රූපය පෙන්වන එකද?
රූපය පෙන්වන එක තමයි.
එහෙනම් ඇහැ නිරෝධයි කියලා අපි ගන්නවනම් රූපය නිරෝධ වෙන්න ඕනේ නේද?
ඔව් අනිවාර්යෙන්ම.
මෙතන මේ කතාවේ හාෂීතේ නිරෝධයි කියන්නේ. රූපය වගේ තමයි ඈ.
ඔව් දැන් ඒක තමයි රූපය වගේ තමයි
එතන තියෙන්නේ. හාෂීට් කොලේ පළවෙනි අපි කියන්නේ මිලිමීටරේ නැනෝ මිලිමීටරයක් ඉරන්න පටන් ගන්නකොටම හාෂීට් කියන නිර්වචනය ගැලවෙනවා නේද?
අනිවාර්යයෙන්ම ගැලවිලා පේනවා.
හැබැයි ඒක ගැලවෙනවා වගේ ඒක ගැලවෙනවත් එක්කම පොඩ්ඩක් ඉරිච්ච කොලේ කියන නිර්වචනය ඉපදෙනවා නේද?
අනිවාර්යයෙන්ම.
දැන් තවඩයක් කරනකොට වැඩිපුර ඉරිච්ච කොලේ කියන එක ආයිපදෙනවා නේද?
ආයිපදෙනවා.
ඉරලා ඉවර වෙනකොට
සම්පූර්ණේ
ඉරුණා කියන කොලේ හම්බ වෙනවනේ.
ඔව්.
ඒක තේරෙන්නේ නැද්ද මෙතන හාෂීට් කොලේ කියන එක නම් අයින් වෙනවා තමයි. හැබැයි රූපය කියන එක නිරුද්ධ වෙන්නේ නැති බව.
නිරුද්ධ වෙන්නේ නැහැ පොඩ්ඩක්වත්.
පොඩ්ඩක්වත් නිරුද්ධ වෙන්නේ නැහැ හෙල්ලෙන්නේ නැහැ.
හෙල්ලෙන්නේ නැත්නේ.
මේ මට්ටමින් ඇහැ නිරුද්ධ වෙන්නේ නැහැ. ඇහැ නියතෝ තියෙනවා.
හරි දැන් තේරෙනවා සමනත්.
ඔව් අසකන්නාසිය දිය ශරීරයේ මනස කොහොමද තමයි.
වෙනද ප්‍රශ්න වගේකුත් තියෙනවා වගේ.
දැසෙදේ?
ඔව්.
ඔව් නේද? එලියෙන් අඳුර ප්‍රතිස්ථාපණය වෙනවා වගේම අවිද්‍යාවත් විද්‍යාවෙන් ප්‍රතිස්ථාපණය වෙනවා නේද? මෙහෙමයි දැන් මෙතන පොඩ්ඩක් මේ අර්ථයේ ගැඹුරක් තියෙනවා ඒක හරියි නමුත් මම මෙහෙමයක් කියනවා දැන් අපි අද අවිද්‍යාව සහ විද්‍යාව කියලා දෙකක් දන්න හින්දානේ අපිට අවිද්‍යාවේ අපි ඉන්නවා එතකොට විද්‍යාව පහළනොත් අවිද්‍යාව අයින් වෙනවා වගේ කියලා තේරෙන්නේ ප්‍රතිස්ථාපණය වෙනවා කියලා තේරෙන්නේ හැබැයි හොඳට බලන්න ඉපදෙනකොටම මම මේ කියන කෝණෙන් බලන්න ඉපදෙනකොටම හළුවර කාමරයක හිටපු කෙනෙක්ට ආලෝකය ගැන දශමයක්වත් තේරෙන්න බෑනේ.
ඔව් ස්වාමීනා.
තේරුණේ නැහැ. ඉතින් ඉපදෙනකොටම කළුවරේ ඉපදිච්ච කෙනෙක්ට කවදාවත් ආලෝකය ගැන අදහසක්වත් තියෙන්න බෑනේ.
ඔව් ස්වාමීනා.
එතකොට යාට අඳුර කියන නිර්වචනයවත් දෙන්නේ නැහැ නේද?
නැහැ නැහැ. ඔව් එයා ඇහක් කියලාවත් දන්නේ නැහැ නේද එතකොට.
නෑ මගේ ඉතින් ඇහක් අන්නාසේ නෙමෙයි මම මේ උදාහරණ කියන්නේ.
ඔව් ආලෝකය කියන එක නම් කොහොමද දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ එතකොට.
ඒ කියන්නේ අඳුර කියන එක දෙන්නෙත් නැහැ නේද?
නෑ අඳුර දන්නත් බෑ පොඩ්ඩක්.
දැන් මම කියන එක බලන්න. හැබැයි ඔය ගුහාව ඇතුළේ ඉන්න කෙනාටත් ආලෝකයේ අඳුර කියන සංසිද්ධිය ආඩ සාපේක්ෂව තියෙනවද නැද්ද? තේරුණාද ඒක?
ඔසන් එසන
ඉකෙනම නිය සරල කතාවක් නේද? බුදුහාමුදුරුව පහළ නොවුනොත් අපිට අවිද්‍යාව ගැන කතා කරන්න බෑනේ.
නේද? පොඩකද?
හරි. දැන් එතකොට එහෙනම් අපි ඇත්තටම විද්‍යාව දන්නෙත් නෑනේ.
ඔව්.
එතකොට ඒ වගේ ගන්නකොලෝ. හ්ම්. අපි ලෝකය තුල ඉන්න අපිටත් දැනුවත්කම් සහ නොදැනුවත්කම් කියලා දෙකක් තියෙනවා නේද?
අනිවාර්යෙන්ම තියෙනවා ස්වාමීන් වහන්සේ.
අන්න ඒ වගේ ඉපදෙනකොටම කළුවර කාමරයක ඉපදෙනවා කළුවරේ ඉන්න බව දන්නේ
නෑ. ඔව්.
හැබැයි එයාගේ කළුවර කාමරේ හැසුර එයාගේ ජීවිතයේ හසුරවන්න එයාට සාපේක්ෂව ආලෝක අඳුර කියලා සංසිද්ධියක් බෙදා ගන්න උනගල තියෙනවා අඳුර ඇතුලේ.
ආ හා හා හා
ලෝකට සාපේක්ෂ කරලා ගන්න එපා එහෙම එකක් නෙමෙයි මං කියන්න දන්නේ. ඒ කියන්නේ දැන් මෙතන තේරෙනවද අඳුර සම්පූර්ණ අඳුර කියන එක ඒ කියන්නේ එයාගේ මූලික ගල් ගුහාව ඇතුළේ ඉපදෙන කෙනා ඉපදෙන්නේ කළුරේ බව එයාට තේරෙන්නේ
නැහැ.
ඔව්. ඒක එයාට උපේක්ෂයිනි.
ඔව් අනිවාර්යෙන්ම තමයි.
ඒක එයා ඒක මත ඇලීමයි ගැටීමයි හදාගන්නවා වගේ එයාට ඒ මූලික අඳුර ඇතුළේ පෙනීම නැත්නම් ආලෝකයේ සාඳුර කියන එක දෙපැත්තට බෙදෙනවා කියලා තේරෙනවද?
ඔව්.
පැහැදිලි මං කිව්වේ.
ඔව්
ඔව් මතකද අර කන්නඩි කතාව අර ලෝකහඳුරුත් අපි මේ කටකඩුවේ කරපු එකේ කන්නඩිය තුලින් පවා ඒ කියන්නේ කහපාට කන්නඩියක් දාගෙන ඉපදෙන මිනිස්සයාට එළියෙන් කහපාටක් හම්බෙනවද නැද්ද?
අනිවාර්යෙන් හම්බෙනවා සර්.
හම්බෙනවනේ. ඒතකොට තේනවද එළියෙන් කහපාටක් හම්බෙනවා කියද්දි එයා දාන් ඉන්නේ කහපාට කන්නඩිය කියන එකේ උපේක්ෂා මට්ටමක ඉඳලා ඒක කියන්නේ කියලා. ඒ කියන්නේ ඒක ගණන් ගන්න නැතුවනේ කියන්නේ
ඒක. ඒක එයා දන්නේවත් නැහැ නේ ඔය. මේක හරි. එනට එළියෙන් කහපාටක් හම්බෙනවනේ යාට.
තේරෙනවද? අන්න ඒ වගේ අඳුරෙම ඉපදිච්ච මනසකටත් ආල්ටෝ කියන එකක් හම්බෙනවනේ. ඒකට සාපේක්ෂවනේ අපි අඳුරක් ගැන කතා කරන්නේ.
ඔව්.
එතකොට එයාටත් ඕනනම් කියන්න පුළුවන් නේද? දැන් ඇත්තටම ආලෝකය පහළ වෙන්නේ නැතුව අඳුරට සාපේක්ෂව ආලෝකය කියන එකක් එයා දන්න හින්දා එයාට සාපේක්ෂව එයාට කියන්න පුළුවන්නේ අඳුරට වඩා ආලෝකය හොඳයි කියලා.
ආ ඔව්.
ඒක එයාට කියන්න පුළුවන් නේද? මේ අඳුරට වඩා ආලෝකයම පැවතුනා නම් හරි කියලා. හැබැයි එයා හිතන ආලෝකය කියලා අදහස් කරන්නේ ඇත්තටම ආලෝකයටද නැත්නම් අඳුරටමද?
අඳුරටමයි එයා අදහස් කරලා තියෙන්නේ.
අන්න ඒ වගේ ප්‍රශ්න ගැඹුරක් තියෙනවා ඒ කියපු එකේ.
අපි කරන්න වැඩේ නේ සම්න.
අපි කරන්නේ ඒ වගේ වැඩක්. මොකද අපි අඳුරයි ආලෝකයයි කියන එක අපි දැන් දන්නවා කොහෙන් හරි.
අනේකට අහලා ඉවරලා දැන් අවිද්‍යාව දන්නවා.
මොකද ඕනනම් ගැඹුර කියන්නම්. හරිද? යම් දවසක මේ ගල් ගුහාවේ ඉන්න කෙනාට ওই ගල් ගුහාව සුන්නත් දූවිලි වෙලා ඉරේලිය වැටුනොත්. හරිද? ඉරේලිය වැටුනොත් එයාට නැවත ඒ ඉරේලිය කියන සංකල්පයෙන් බලන්නෝද? ඉරේලිය කියන එක හරියට ආලෝකයේ ජනිත වුණොත් එයා ආලෝකයේ අඳුර කියලා හිතන් හිටපු සමස්ත සංසිද්ධිය විඳිනව නෙමෙයිද?
ඒ සිද්ධිය පොඩ්ඩක්වත් ගන්න බැරි නෝ ස්වාමීන් වහන්සේ.
ගන්නවනේ. එතකොට එයාට කවදාවත් තේරෙන්නේ නැහැ. يعني කලින් තිබ්බ අඳුර මේකෙන් ප්‍රතිස්ථාපණය වෙන බව. එයාට දැන් ආලෝකයේ තුලමයි හම්බෙන්නේ සියල්ල. හැබැයි අර ගල් ගුහාව ඇතුලේ ආලෝකයේ අඳුර ගැන කතා කරොත් එයාට ඕනතරම් කියන්න පුළුවන් අඳුර ප්‍රතිස්ථාපණය වෙනවා කියලා ආලෝකයේ. ඉතින් පැහැදිලිද?
ඔව් ඔව් සමහරවිට ඔතරාර පාට කන්නාඩිය ඔය කන්සෙප්ට් එක සිද්ධියමනේ තියෙන්නේ නේද? දැන් අපි අර ඒතර එතනදිත් ඕක අපි අර හිතා ගන්නවා. දැන් අපි අර ඉල්ලී ඉඳලා බැලුවොත් ඔය වැඩේ වරදිනවා. හැබැයි කන්නාඩිය අපිම දාගෙන බැලුවොත් විතරයි අහු වෙන්නේ. දැන් ආයෙ යාට පාට ටික නැත්තම් අපි ආයෙ වෙනම පාටක් හම්බුණා කියලා ආයෙ හිතා ගන්නවා.
ඔව් මම ඒ වුණනම් ඒක හැමෝටම තේරෙන්න මම ඔය කන්නඩි කතාව ටික කියන්නම්. ඒතර කඩේ රතක් කන්ජුසලා යනනේ. ඉපදෙනකොටම කහපාට කන්නඩියක් දාගෙන ඉපදිච්ච ළමෙක් කවදාවත් දන්නේ නැණේ ලෝකේ බලනකොට එයා කහපාටින් බලන්නේ කියන එක. එයාට ඒක නැචරල්. ඒ කියන්නේ අපිට දැන් අද ලෝකේ පේනකොට මගේ ඇස් දෙකේ පාටක් තියෙනවා කියලා මට තේරෙන්නේ
නැහැ.
ඔව්. පැහැදිලි. එතකොට කහපාට කන්නඩියක් දාගෙන ඉපදිච්ච ළමයාටත් ලෝකය තුල කහපාටක් පේනවද නැද්ද?
අනිවාර්යෙන් පේනවා සම්මත.
එතකොට එයාට ඕන නම් ඒ කහපාට අයින්කරන්ඩ මොන මොන හරි විදියට ප්‍රතිකර්ම කරන්නත් බැයිද?
පුළුවන්.
හැබැයි ඒ තාම මූල කහපාට එහෙමම පවතිනව නේද? එයා දන්නේ නැති වාට.
ඔව් අනිවාර්යයෙන්ම.
හැබැයි යම් දවසක කන්නඩිය ගලෝල ඇහුවොත් කහපාට ගැන කියන්න කියලා. එයාගේ නුවණ කවදාවත් යොදන්නෙම නෑ නේද ලෝකේ පැත්තෙන් කහපාට පෙන්වන්නද?
අය බලෙන් අත දා ගන්න බෑ ලෝකේ පැත්තෙන් පෙන්න ගන්න දා ගන්න බැරි වෙනවා නේද ස්වාමිනාස.
නුවණ හොඳේ නැතුව මේ මේ
නුවණ.
ඒ වගේ තමයි කන්නඩිය දාගෙන කහපාට වෙන පාටකින් අයින් කරා වගේ තමයි අපි සමහරවල් නිර්වචනය කරගන්නේ අවිද්‍යාව විද්‍යාවෙන් ප්‍රතිස්ථාපණය වෙනවා කියලා. හැබැයි බුදුහාමුදුරුවෝ පෙන්නන තරමදි කන්නඩි යම්බ ගැලෙව්වට පස්සේ එන ආලෝකය නැත්නම් කන්නඩි ගැලෙව්වට පස්සේ තේරෙන ස්වභාවය අර කන්නඩිය තුලින් බලනවත් එක සංසන්දනය කරන්න බෑ.
අපි කරන්න දන්නේ ඒක.
අපි කරන්න හදන්නේ බොහොමුට ඒක. ඒකයි. ඒ කියන්නේ මේ මම එක කිව්වේ මේ ප්‍රශ්නේ ගැඹුර හොඳට තියෙනවා. ඒක අහපු ඒ ප්‍රශ්නේ මම දෙපැත්තෙන් විස්තර කරලා දුන්නේ ඕන පැත්තකින් ඉන්නේ වැරදි අදහසක් තියෙනවා නම් කියලා වෙන්න කියලා.
නෑ ඒක අර අපි මෙහෙම දෙයක් කරනවා නේ ස්වාමීනා. දැන් රහත්
අපි රහත් නොවී රහතන් වහන්සේගේ හැගෙන කතා කරනවා නම් රහතන් වහන්සේගේ පෙනීම ගැන කතා කරනවා නම් ඒක අර වෙනම කතාවක්නේ. අපිට හීනෙන්වත් හිතන්න කියන්නේ ළඟටවත් යන්න බැරි දැන. අර කණ්ණාඩි තුලින් අපි දකින්නේ අපේ හැට සාපේක්ෂව අපි මෙහෙම පේනවා මේ විදිහට කියලා රූපයක් අඳුර ගන්නවා. ඔයවා හිතේචාගෙන අර පැත්ත හිතුවොත් එහෙම අපිට එතන ලොකු වරදක් වෙනවනේ ස්වාමීන්
වහන්සේ. ඔව් මේක ඒකත් අය කියන පොඩට හරි. නමුත් වැඩේ තියෙන්නේ අපි කණ්ණඩිය තුලින්ම ඔය විතර්කේ එනකොට අපිට ඒත් අහුවෙන්නෙම නැහැ. ඒකයි ඔතන වැඩේ. මෙතන මේ අර හිත ඇතුලේ ඔය අවිද්‍යාව හරි හිත ඇතුලේ ඔය කෙලෙස් හරි එදෙනවා නම් මේක බේරගත්ත හැකි. නමුත් මේ වැඩේ තියෙන්නේ මේක එහෙම කරන්න බැරි උපේක්ෂාව කියන එක අල්ලලා දෙන්න බැරි. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ කෙලෙස් නිසාම හිත හට ගන්නවා කියන ගණේකට තියෙන්නේ. එතකොට අපිට ඔක හිතකින් ගන්න බෑ මඤ්ඤණාවක් කරලා.
ඔවනේ ස්වාමීන් වහන්සේ.
ඒකයි ඔතන තියෙන ගැඹුර නම්
පැහැදිලිද
දන්නා.
ඔව් ඒක පැහැදිලි.
නෑ උත්තරේ පැහැදිලි ස්වාමීන් වහන්සේ. එතන අර අපි කරන්න යන්නේ මේ එතන අර මඤ්ඤණා කරලම තමයි අතරම ගන්න හදන්නේ. මේ නිවන හොයන්න හදනවා. දැන් අපි දන්න මොකක් හරි ප්‍රතිපදාවක් එතෙන් ලබා ගන්න තමයි try කරන්නේ හැමෝම. මට තේරුනේ ගොඩක් කට්ටියද අපි හැමෝටම වෙලා තියෙන්නේ ඕක. අන්තිමේට දැන් මේ නැතකදී මට දැන් තේරෙච්ච දේ තමයි අන්තිමට ඒක අපිට මොනවත්ම කරගන්න බැරි වෙන තරක් වෙනවා ස්වාමීන් වහන්සේ. දැන් මෙතන මෙහෙම ප්‍රතිපදාවක් කඩලා දැන් නිරෝධයෙන් පස්සේ මාර්ගයක් තියෙන නිසා අපි මාර්ගය කලින් කරගන්න හදනවානේ. කරගන්න බැරි වෙනකොට අන්තිමේට කරන්නේ මොකද්ද? අර අපි අර දරාගෙන හිටපු මත ටික ඔක්කොම ගණන්ලා දානවා. ආ දැන් මේක මූල කියන්නේ මේකට එන්න පිවිසෙන්න තියෙන මූල දොරටුව මේකයි කියලා අර ටිකම ගණන්ලා ආයෙ මෙතන තියාගන්නවා. අයත් අපිට මාර්ගයක් හම්බ වෙනවා එතන පිට. මට තේරෙන්නේ.
ඔව් එහෙමයි. ඒක අර අරක තමයි ගල් ගුහාව ඇතුලේ ඉඳන් ආලෝක ගැන කතා කරනවා වගේ තමයි.
අන්නේ වගේ කතා වැඩක්මයි ආයෙත් කරන්නේ.
මොකද එතකොට එයාට ඒ කියන්නේ ඒ වගේ තැනකට ඒ කියන්නේ ගල් ගුහාව ඇතුලේ ආලෝක ගැන කතා කරනකොට එයාට සෑහෙන සතුටක් එන්නේ හැමතිස්සෙම. ඇයි ආලෝකය ගැන හිතනකොටම සතුටුනේ.
සතුටයි.
හැබැයි හරියට දන්න කෙනාට ඒ එතන තියෙන්නේ අත්‍තරම දුක තේරෙන බව විතරයි. සතුටක් කියන එක තන එන්නේ නැහැ. දුක තමයි තේරෙන්නේ. ඒකයි දුක පිරිසින් දැකපු කෙනා ලෝකය තුල පැවැත්ම කියන එක තේරුම් ගත්තාම දුක්සහගත බව හරියටම අහුවෙන්නේ.
ඒ කතාව තමයි ඔ ඔ එතන කතාව හරිය ලෝකයේ දුල පැවැත්ම තේරුම් ගත්තාම
අන්න ඒකනේ අර සල්ලේක සූත්‍රය කියන්නේ අපේ නොදැනුවත්කම නිසා අපි දැන් මෙහෙම දැහැනක ඉන්නවා කියන එකෙන් සතුට වෙනවා කියන්නේ අපි කෙලින්ම මේ කියන්නේ ඉස්සරහට පැනලා කියන්නේ මා කියන්නේ අපි කියන්නේ නිවන් දකින්න තියෙන ප්‍රතිපදාව තව ටික සංකීර්ණ කරගන්නවා. නුවණ තියෙන කෙනා දැහැන වැඩෙන කොටත් තේරුම් ගන්නේ දුක මිසක අර දැහැනින් ලැබෙන සැහැල්ලු වල ගන්න සතුට නෙමෙයි. ඒක මානසිකාරකින් ගන්නවා කියලා නෙමෙයි මං කිව්වේ. ඔව්. එතන තේරුම් ගන්න දුක තුලින්ම තමයි දැහැණ හම්බෙන්නේ. දැහැණ තුලින් දුකක් හම්බෙනව නෙමෙයි දුක තුලින්ම දැහැණ හම්බෙන්නේ.
හරි සමනස්සික.
මේ අපේ කවුද ධම්මජෝති හඳුරු දාලා තියෙන ප්‍රශ්නේ? පැහැදිලි ඇදීල මං හිතරයි.
අබ්දුරේ මේ කාරණා මට පොඩක් අහන්න පුළුවන්ද?
ඔව් කියනවා.
මේ මම මේ අර අපේ අබ්දුරගේ උදාහරණ ගැන හිතුවා මේ ෆෝන් එක ගැන. දැන් අතරම මේ දැන් මේ ෆෝන් එකේ උදාහරණෙන් අපිට සාමාන්‍යයෙන් දැන් අතරම දැන් මේ නිත්‍ය සංකල්පය කියන එකනේ අපිට තියෙන ලොකුම ගැටලුව. මේ දැන් මේ සක්කාය දිට්ඨිය මේ ලෝකය පිළිබඳව අපි තියෙන අතරම අවිද්‍යාවේ තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මේ අපිට ඇතිවලා තියෙන නිත්‍ය සංකල්පය. එතකොට දැන් අපි හිතමු අර දැන් ෆෝන් එකේ ඒක ඕන් වෙලා තියෙනවා නම් ඒ කියන්නේ ඔක්කොම අපි හිතමු අපි එකෙන් අදහස් කරන්නේ ආයතන ඔක්කොම පවතිනවා කියන සංකල්පයද? ඒක කොහොමද පටිච්චසමුප්පාදයත් එක්ක තේරුම් ගන්නෙ? ඒ කියන්නේ දැන් පරිසමුපාදයේදී අපි ඇත්තටම දැන් මේ ඇති කල්ලි මේ ඇත කියලා කියන්නේ. එතකොට මේ නැත්තම් මේ නෑ කියන එකනේ. දැන් එතකොට අපි ආයතන හයක් එකට ඒ කියන්නේ එක ආයතනයක් නෑ එක සැරේකට අර බල්බ් හයක් කියනවා. ඒ බල්බ් හය එකක් පත්තු වෙනා වගේ එහෙම අපි අනිත් ඒවා දැන් වැඩ කරන්නේ නැති ආයතනත් එහෙම පවතිනවා කියන එක කොහොමද පටිච්චසමුප්පාදයට එක ගැලපෙන්නේ?
මේවා ඊතර ප්‍රශ්නෙම මට ඕනනම් පෙන්න තැගි ඒක පටිසමුපාදයට එක ගලප ගන්න බැරි අර ආයතන හය එක දිගට පවතිනවා කියලා හරියට අල්ලගෙන නැති හින්දා.
ආ ඒ ආයතන හය එක දිගට පවතිනවා කියන එක
අල්ලගෙන හරියට අහු නොවෙන හින්දා තමයි ඒක පටිසමුපාදයට එක්ක මේ ගලප ගන්න බැරි වෙන්නේ. අත්‍තරම ඔය ඔතන පැවැත්ම නැත්නම් ආයතන හය හැමදෙස්ම සවිඥානිකයි කියලා හරියට අහු වෙනවා නම් එතන පෙරපසුන වී පටිසමුපාදය තමයි හම්බෙන්නේ.
එතකොට ඒ කියන්නේ ආයතන 6 හයට යටින් පටිසමුපාද න්‍යායක් ක්‍රියාත්මක වෙනවා කියලා දහම්දරු.
නෑ නෑ එහෙම එකක් නෙමෙයි. ආයතන හය පවතිනවා කියන්නේ පටිසමුපාදය. පටිසමුපාදේ නිසා ආයතන හය හම්බෙනවා කියන එක නෙමෙයි. පටිසමුපාදය මෙහෙම ගන්නකොට නම් පටිසමුපාදයමයි ආයතන හය කියන.
එහේ දැන් එතකොට අපි දැන් පරිසම්පාදයේ කොහේ හරි අපිට එලි දකින්නේ නැහැ. දැන් පරිසම්පාදයේ දැන් අතරම අර දැන් අපි දැන් සූත්‍රාගත තොරතුරු අනුව මේ ඇතිකල්ලි මේ නැත, මේ හැටගැනීමේ මේ හටගනි, මේ නැතිකල්ලි නැත. එතකොට මොකක් නැතිකල්ලිද? දැන් ඒ කියන්නේ උතන අවිද්‍යාවටද සම්බන්ධ වෙන්නේ? ඒ කියන්නේ අවිද්‍යාව නිසාමයි මේ හයම ඔපරේට් වෙන්නේ කියන එකද? දැන් මට මේ පසුබිම ටික
මෙතන මේකයි වැඩි. දැන් මම අර ඊයේ පැහැදිලි කරේ එක මම හිතියක් දන්නේ නැහැ. අර මම පෙන්වන්නේ අර චතුරාර්ය සත්‍ය කියන එකේ අර කෙනෙක් එක මම කෙනෙක් අහුවනේ දැන් ඕකේනේ. දැන් දුක්ඛාර සත්‍ය අවබෝධ වුණා නම් ඒ කියන්නේ නිරෝධයම ඇයි බලන්න කියන්නේ මුලින්ම? නැතුව මේ දුක ගැන තේරුම් ගත්තා නම් හරි නැද්ද කියලා? ඒ කියන්නේ ඒ කොටසේ හිටියද?
මට නෑ මට මං එක මිස්
පොඩක් මේ පොඩක් ඒ මම හිතන්නේ රවි මම දාලා තියනවද කොහෙද ඒකේ මේ ඔඩියෝ එක පොඩක් පුළුවන් වුණොත් අහන්න බලන්න මම නිකන් සමරයිස් කරලා කරන්න කියන්න.
එතන
මේ ඔය ඉමස්මින් සති ඉදං හෝති කියන එක නෙමෙයි ඇත්තරම මේ ඔතන ඥාන දර්ශනය කියන්නේ. ඒ කියන්නේ මං කියන්නේ මේ ඔගේ මම දැන් ඔය අහපු පද නිසා මම පදෙන් පදේ කියන්නේ හොඳ. ඔතන ඇත්තටම ඥාන දර්ශනය කියන්නේ ඉමස්ස නිරෝධා ඉදං නිරුද්ධන්ති කියන එක. ඔය පාලි ගාථාවේ හතරවෙනි පදේ තමයි නුවණ. ඔය නුවණ තියෙන කෙනා තමයි දන්නේ මේ ඇතිකල්ලි මේ වේ කියන එක. අපි අද කරන්නේ මේ ඇතිකල්ලි මේ වේ ඉඳන් මේ විශ්ලේෂණය කරලා මේ නුවණ කලි වෙන වේ කියලා ගන්නනේ.
එයි.
හැබැයි මෙතන ඇත්තම නුවණ කියන්නේ නිරෝධාර සත්‍ය කියන්නේ නැත්නම් අනුපාදේ කියන්නේ මේ නුවණ කලි මේ නොහට ගණී කියන නුවණ තියෙන කෙනාට තමයි මේ ඇතිකල්ලි මේ වේ කියන මේතනට එන්නේ.
එහෙනම් එතකොට නිරෝධයට අපි නිරෝධය කොහොමද දැන් අත්දකින්න එපෑයි කොතනක හරි තැනකදී අපි නිරෝධය වැකුව මෙහික අත්දකින්නත් බෑනේ. දැන් අපි යම් කිසි තැනක මාර්ගයක් හම්බ වෙන්න නම් එතකොට නිරෝධය යම් කිසි අපිටම සෝතාපන්න ආර්යයන් වහන්සේ කියන්නේ නිරෝධය යම් කිසි ප්‍රමාණයක අත්දකපු කෙනෙක්නේ. එතකොට කොහොමද ඒ කොතනකද يعني කියන්නේ නිරෝධයෙන් මම පිළිගන්න අතරම නිරෝධය කියන්නේ අනුත්පාදේ කියන එක ගැන සැකයක් නෑ මට. මට තියෙන සැකය තමයි දැන් නිරෝධ කොතනක හරි අපිට අපිටම ලෝක මට්ටමින් හරි ඉස්සෙල්ලා ලෝක මට්ටමින් නිරෝධය දැක්කොත් දකින්න පැ ලෝකෝත්තර මට්ටමින් දකින්න නේද? දැන්
ලෝක මට්ටමේ නිරෝධය දකින්නේ කොහොමද? උදාහරණයක් කියනවා.
ඔව් දැන් අපි සාමාන්‍යයෙන් ඒක නම් ටිකක් අමාරුයි ලෝක මට්ටමේ. කියන්නේ මම කියන්නේ ලෝකයේදී උත්පාද කියන එක සිදුවෙන නිසා එහෙම කියන්න බෑ. දැන් ලෝකෝත්තර අවස්ථාවේදී අනුත්පාදය කියන එක කියන්නේ නීපදිනු දෙයක් ගැන අපි අවිද්‍යාවෙන් උපදවා ගත්ත කියන එකනේ සාමාන්‍ය අනුමාන වශයෙන් අපිට ප්‍රත්‍යක්ෂ කරගන්න තියෙන්නේ නේද?
නෑ මම ඔතන ඔය අනුමාන කළෙත් ආයි ලබ්ධයක් ඇතුවනේ. කියන්නේ මොනවා හරි දෙයක් විශ්වාසයක් මතින් ඔය අනුපාදේ උම අරගෙන තියෙන්නේ.
එයි එයි
බුදුහාමුදුරු කියන්නේ අනුත්පාදේ වගේ තරක් විශ්වාසකින් ගන්න පුළුවන් එකක් කියලා නෙමෙයි. ධර්මයේ දකින්න ශ්‍රද්ධාව අත්‍යවශ්‍යයි. නමුත් නුවණස කියන එක ශ්‍රද්ධාවෙන් ගත්ත කියන්නේ මෝඩකම.
එහෙනම්
දැන් අපි කලින්ම දන්නෝනේ අනුත්පාදය තමයි මේක කෙලවර. එහෙනම් මේක කරගන්නේ කොහොමද කියන්නේ අපි දැන් කරන්නේ?
එහෙනම්
ඒක මේක කෙලවර කියලා කාගේ ප්‍රත්‍යක්ෂකින්ද ගත්තේ?
දැන් චතුරාර්ය සත්‍යයේදී මේ ඇත්තරම ධම්මචක්ක සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ පැහැදිලිවම කියනවානේ දුක්ඛං පරිඤ්ඤේයං. එතකොට පරිඤ්ඤාතං.
ඔව්
පරිඤ්ඤා. ඔව් එතකොට දුක මම සච්චිකතං කියලානේ. දැන් සච්චිකතං බං සච්චිකතං. එතකොට පරිඤ්ඤේයං පරිඤ්ඤාතං. ඔව් භාවිතබ්බං භාවේ සෝ පහතම පහින ලැටර සච්චිකතං කියලා කියනවා. එතකොට ඒ අතරම ඒ දැන් අපිටම දැන් බෝධිසත්වරේ කියමුකෝ දැන් සමහර නාමතුනේ ඉතින් ඔව් ඉතින් දැන් මේ අපි අනුමාන කර අපි කියන්නේ මාර්ග ප්‍රතිපදාව තුළ යම් කිසි ගමනක දැන් අර ඔක්කන්ති සංයුත්තේ වගේ බුදුහාමුදුරු කියනනේ අද්දහති අදිමුච්චති කියලා. ඒ කියන්නේ දැන් අපිට යම් කිසි ප්‍රමාණයකට මාර්ගයකට එළඹීම සඳහා ශ්‍රද්ධාවෙන් ඉස්සෙල්ල ගන්න සිද්ධ වෙනවා. අරගෙන තමයි අපිට ඒ මාර්ග ප්‍රතිපදාවකට එළඹෙන්න වෙන්නේ. නේ එහෙම නේද?
ඔව්. හැබැයි දැන් මම මෙහෙම එකක් අහුවොත් දැන් එතකොට ඒ ශ්‍රද්ධාවෙන් ගන්නවා කියන එකත් අපි ගත්තොත් කාලාම සූත්‍රයත් වගේ එක සම්බන්ධ කරොත් ගලපන්නේ කොහොමද ඒක?
ඔව් නෑ කාලාම සූත්‍රයේදී හරි හැමෝම ඒක කාලාම සූත්‍රයේදී කියන්නේ දැන් එක්කෙනා දේවල් අපිට ගන්න මේ ගන්නපා යදාතුම් මේ කාලාම අත්නාව ජානේ යාත. එතකොට මේ ධම්මා කුසලයි නේද? එතකොට තමා
එතකොට කියනවා අත්නාව ජානා කියන එක.
ඒ
ඉතින් එතකොට එතන ඔය ඒකයි බුදුහාමුදුරු දැන් ඔතන දැන් මාම කියන පොයින්ට් එකේ මෙහෙම එකක් තියෙනවා. දැන් කියන්නේ ශ්‍රද්ධාව කියන එක අර මම ඊයේත් මතක් කරා වගේ කියන්නේ අපි දැන් මේ ලෝකේ තියෙන ඔක්කොම විෂයන් හොයලා බලන මට්ටමකට අපේ හිත සැහැල්ලු නෑනේ. කියන්නේ ඇත්තම ඇත්ත පෙන්වුවේ කොහෙන්ද කියන එක.
ඒ
එතකොට අර මම ඒකයි කියන්නේ දැන් අපිට ඉපදෙනකොටම අපේ සංස්කෘතියෙන් හරි අපිට කොහොම හරි ලෝකය තුල බුදු කෙනෙක් පහළ වෙච්ච තැනක බුදුහාමුදුරු දේශනා කරපු ඒක නිකන් අර අපි කියන්නේ නිකන් අර රෝස මල් යහනාවේ තියලා වගේ හම්බෙලා තියෙනවනේ සාසනය.
එහේ
අපිට අමුතුවෙන් අපි කියන්නේ ගවේෂණය කරලා හොයාගත්ත මට්ටම නෙමෙයි අපි පොඩි කාලේ ඉඳන් බුදුහාමුදුරු වෙන දන්නවනේ.
එහේ
ඇත්තම ඒක තමයි අපිට තියෙන ලොකුම ශ්‍රද්ධාව. එහෙනම් අපි දැන් වෙන දෘෂ්ටියකට බලෙන්වත් බහින්න නැතිවම. ඕක තමයි ඇත්තටම සත්‍ය අවබෝධයේ පිණිස ඇත්තරම කෙනෙක් තුල පවතින ඕන එක. ඒ කියන්නේ මම සනුදානක නම් මම අර ඊයේ කිව්වාගේ මේ මොහොතේ අපි දැන් වෙන මම කියන්නේ මේ අදහස තේරුම් ගන්න අපි වෙන කෙනෙක් මොන අදහසක් කිව්වත් ඒ කියන්නේ මේ නිවන ඇරෙන්න මේ ලෝකේ සපස් තියනවා කියලා අපි බලෙන්ව පිළිගන්නේ නැහැ
නේද? ඒ වුණාට ඒක දැන් බුදුහාමුදුරු කියන අමෝලිකා ශ්‍රද්ධා කියලා ආකාර
වෙන්නේ. හරි මම දැන් පොයින්ට් ගන්න හදන එකක්. දැන් මෙතන කියන්නේ මේ ලෝකේ කවුරු කියන්නේ ස්වාමීන් වහන්සේ නමක් ඇවිල්ලා කිව්වත් නිවනෙන් තොරව තනක් තියනවා මේ නිවනට වඩා සැප තියෙන කියලා පිළිගන්නේ නැහැ නේ අපි.
නැහැ.
ඒ පිළිගන්නේ නැත්නම් ඇයි අපිට එච්චර දරුණු ශ්‍රද්ධාවක් හද පස්ලෙම්ම තියෙනවා බුදුහාමුදුරුවෝ කිව්ව වචනෙත් එක්ක මේක ගලප ගන්න බෑ කියන එක.
එහේ.
ඔන්න ඕක තමයි ඇත්තටම ඔය මේ මිනිස්සු ශ්‍රද්ධාව කියන්නේ මිනිස්සු එක එක ක්‍රියාකාරකම් කරලා අවසානට එන්න හදන තැන තමයි අපිට නිකම්ම ලැබිලා තියෙන්නේ.
ඒ වුණාට මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. දැන් අපි දාම් පාසලේදී ඉගෙන ගත්ත දේ පැහැදිලිවම අද අපි වැරදි කියලා අපිට තේරෙනවානේ. දැන් මේක
ඔය මාම කතා කරන්නේ කරුණුනේ. කරුණු ගැන කිව්වම කි.
තේරෙනවද?
දාම් පාසලත් වැරදි. නමුත් බුදුහාමුදුරුවෝ කිව්ව එක සත්‍යයි කියන කීට වඩා අපිට පත්‍යන් කරලා දිනවනේ.
ඒක හරි.
අන්න ඒකයි මම කිව්ව ශ්‍රද්ධාව. ඔන්න ඕක දැන් අපි දැන් පිටස්තරයකින් ආවොත් අපි කියන්නේ අපි වෙනම අප්‍රෝච් එකකින් මේ සාසනය හොයන්න ආවොත් ඔය සාමාන්‍ය කෙනෙක් තුල තියෙන ඔය ශ්‍රද්ධාව ඇති කරගන්න මාර අමාරුයි. තේරෙනවද?
ඒ උනාට ඒකත් ඇති දැන් මෙහෙමනේ දැන් ඒ සාමාන්‍ය කෙනා ඇති කරන ශ්‍රද්ධාව සමහර කෙනෙක් බුදුහාමුදුරු දෙවියෙක් හැටියට තමන් ඒ එක එක මට්ටමේ මේ දෙකක් නේ තියෙන. ඒ කියන්නේ මේ නිවන කියන එක පිළිබඳ ඒක නිසා මේ ඇත්තටම දැන් මම මේ අද දවසෙත් කතා කරා කෙනෙක්. ඒක එයා දැන් බුදුදහම තදර ලෙසද විශ්වාස කරනවා. නමුත් එයා මේ කියන්නේ අපේ ඇදහිලි අරව මේවා ඒවා මුකුත් පිළිගන්නේ නැහැ. එතකොට යම් කිසි මට්ටමක එක එක කෙනාට එක එක දැන් බුදුහාමුදුරුවෝ කිව්වහම අර කිව්වගේ ඇත්තටම මඤ්ඤණා රාශියක් නේ අපිට තියෙන්නේ.
එහෙනම් ඒ දැන් ඒ මාමගේ පොයින්ට් එක හරි. නමුත් මම අදහස් කරේ අර දහම් පාසල් කතාව වගේ මම මේ කිව්වේ දැන් මේ බුද්ධ ශාසනය තුල ඇති වෙලා තියෙන එක එක චරිත ලක්ෂණ නැත්නම් අංග ලක්ෂණ වල විශ්වාස අවිශ්වාසය නෙමෙයි මම මේ කිව්වේ.
එහෙනම්
මම කිව්වේ මූල තැන. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ කිව්ව දේ සත්‍යයි කියලා අපිට තියෙනවනේ සාධකයක්. ඒ අපේ හද අපේ හිත ඇතුලේ. අන්න ඒක තමයි මම කිව්වේ. තේරෙනවද? අන්න ඒ මම ඔන්න ඕක තමයි මම කිව්වේ සාමාන්‍ය කෙනෙක්ට එළිය අප්‍රෝච් එකකින් ඇවිල්ලා හදාගන්න මාර අමාරුයි ওই තැන.
ඒක
නේ එළියගෙන කෙනෙක්ට පහදින්න පුළුවන් ඔය තින වන්දනාමාන වලට නැත්නම් බුදුහාමුදුරන්ගේ ඔය තින මොන හරි ගුණ වලට නැත්නම් බුදුහාමුදුරන්ගේ රූපෙට ඔය විදිහට පහදින්න පුළුවන් නේ.
එයි
හැබැයි මම කියන්නේ නිකන් තේරෙන්නේ නැද්ද දැන් අපේ හිත ඇතුලේ සමහරලාට දුවන චින්තනය බුදුහාමුදුරගේ තියෙන ශ්‍රද්ධාව සමහරලාට රූපෙටවත් වඳින පුදණේවටවත් ඒ කිසිවකටවත් නෙමෙයි ඒ සියල්ල අතික්‍රමණය කරපු බුදුහාමුදුරුව සත්‍යයක් කිව්වා කියලා තනින් අල්ලන් ඉන්නවා කියලා අපි.
එහේ.
අර මේක තමයි කතාව.
ඒ වුණාට පෘථග්ජන මනසක හාමුදුරනේ ඒක වෙනස් වෙන්නේ. දැන් අපිට දැන් අර සුනාමි ආපු වෙලාවේ හරි එහෙම කිසි වෙලාවක මිනිස්සෙකුට මිනිස්සෙගේ හිතක් වෙනස් වෙන්නේ හරි හරි ලේසියෙන් වෙනස් වෙන්න පුළුවන්. දැන් අපි හිටපු ගමම්ම මේ දැන් මෙච්චර උත්පත්ති බෞද්ධකම තිබිලා එකපාරටම මේ මිනිස්සු සමාජ විවාහයක් නිසා සමාජ වෙන හේතුවක් නිසා ආගමත් මාරු කරනවා. ඉතින් මම හිතන්නේ අපිට එච්චර තදබල මේ ඒ කියන්නේ අත්‍තරම ආකාරවතී සද්ධාාවක් කියන එකක් මම හිතන්නේ අපිට එහෙම මේ ධර්මය දැකීම තුලින්මයි අර බුදුහාමුදුරුවෝ වගේ යෝ ධම්මං පස්සේ සෝමං පස්සති කියන එක මට්ටමින් විතරමයි අපිට බුදුහාමුදුරු කෙනෙක් ගැන බුදු කෙනෙක් ගැන අචල සද්ධාාවක් ඇති වෙන්නේ කියන එකයි මට නම් හිතෙන්නේ. කොහරි
කියපු කතා
සම වෙන හැමදේ
කොටස් දෙකක් තියෙනවා. අචල ශ්‍රද්ධාවට එන්න අර කිව්වා වගේ චල ශ්‍රද්ධාව තමයි ප්‍රයෝගී වෙන්නේ. හරිද? මම අර මේ පෙන්නුවේ චල ශ්‍රද්ධාවෙ චලණය වෙන සීමාව අඩු වෙන්න අචල ශ්‍රද්ධාවට එන්න ලේසි.
ආ
ඒ රෝමන් කියන්නේ
ඒක.
ඒක දැන් මාම ඉස්සෙල්ල දුන්න එක්සාම්ස් මේ උදාහරණවල තියෙන්නේ ඒ මිනිස්සු ඒච් අර මම දැන් අදහස් කරපු අර්ථයෙන් ශ්‍රද්ධාවට අවිලා නෙමෙයි.
හ්ම්.
ඒ කියන්නේ දැන් අර දැන් මම කියන්නේ කිව්ව උදාහරණ ආගම ජාතිය වෙනස් කරන මට්ටමට ගිහිල්ලා තියෙන්නේ එයා දරන් ඉඳලා තියෙන්නේ බුදුහාමුදුරුවන්ගේ බුදුහාමුදුරුව සත්‍ය කිව්වා කියන එක නෙමෙයි. අර ඒ හරහා ගොඩනැගිච්ච යම් යම් සිතුවිලි නැත්තම් සිද්ධි නැත්තම් සංස්කෘතික අංග වලට තිබ්බ විශ්වාසය තමයි ඒතර කැඩලා යන්නේ.
ආ
හා හා. ඒතරම් මේ ගන්න බුදුහාමුදුරු සර්වබලධාරී දෙවි කෙනෙක් කියලා මම හිතන් හිටියොත්. හරිද? සුනාමිනෝට මම ප්‍රාර්ථනා කරනවා අනේ බුදුහාමුදුරු මාව බේරගන්න කියලා. හරිද?
එහේ.
දැන් බේරගන්න බෑනේ බුදුහාමුදුරන්ට.
නෑ.
එතකොට මට තිබ්බ ශ්‍රද්ධාව මොකද්ද බුදුහාමුදුරු කෙරෙහි? බුදුහාමුදුරන්ට ඕන දෙයක් කරලා මාව බේරගත්ත හැකි කියන එක.
එහේ.
එතකොට ඒක කොහොමද බිඳනවා කියන්නේ බුදුහාමුදුරු කෙනේ විශ්වාසය යකින් නැතු වෙනවා. මොකද එයා බුදුහාමුදුරු කියලා දැනන් හිටියේ අර සත්‍යවාදී බව නෙමෙයි. එයා දැනන් හිටියේ බේරගනී කියන එක.
එහෙනම්
මම කිව්වේ ඒ අර්ථේ නෙමෙයි. මම කිව්වේ අපි දැන් මම කියන්නේ මේ එක තමයි මෙතන තියෙන ප්‍රඥාව තමයි හොඳේ ලෝකයේ තුලත් නුවණ මම මේ කතා කරන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් කියන්නේ මේ බුදුහාමුදුරු කෙනේ නිකන් අර නිකන් අපි කියන්නේ බුදුහාමුදුරුවන්ගේ ස්වභාවය දන්න කෙනා ස්වභාවයෙන්ම දන්නවා බුදුහාමුදුරන්ට කාවත් බේරගන්නවත් කාවත් රැකගන්නවත් ඒවා කරන්න බෑ. බුදුහාමුදුරුව ඇවිල්ලා කිව්වේ මේ ලෝකේ සත්‍යයන්ට සත්‍ය මිසක් වෙන 아무තු මැජික් කතා නෙමෙයි කියන එක.
නෑ. ඒ ඒ.
අන්න ඒ විශ්වාසයේ අර සියලු විශ්වාස වලට වඩා තදබලද නැද්ද?
ඒ ඒ. ඒ
කියන්නේ ගම් වතුරෙන් ඒ කියන්නේ සරලවම කෙනෙක් මගේ බෙල්ල කපලා ගියා බෙල්ල කැපුවත් මට අර බුදුහාමුදුරු සත්‍යයක් කිව්වා කියන එකේ විශ්වාසෙ බෙදෙන්නේ
නෑනේ.
අන්න ඒක තමයි මම කිව්වේ සාමාන්‍ය කෙනෙක්ට හදාගන්න අමාරුයි කියලා.
ඇත්ත. ඒ වුණාට මේ සත්‍යයත් හාමුදුරනේ අපි ධර්මය තුලින් යම් කිසි අපිට අනුමානයක්.
හරි හරි. දැන් ඊට පස්සේ තමයි ඔන්න ඔතන ওই විශ්වාසය තියෙන කෙනාට තමයි ධර්මය හොයනකොට කවදාවත් අපි කියන්නේ තියෙන ශ්‍රද්ධාව මිදෙන්නේ නැත්තේ. ඇයි දැන් දන්නවා මෙයා මේක තුල සත්‍යයක් පවතිනවා. මෙයා දැන් දරන් ඉන්න මතයනේ ධර්මයේ ඉගෙන ගන්නකොට හැමතිස්සෙම කම්පයා වෙන්නේ.
එහේ.
එතකොට මොකද වෙන්නේ? දැන් මෙයාට තදවල විශ්වාසයක් තියෙනවා මම දන්න දේ නෙමෙයි බුදුහාමුදුරුවෝ සත්‍ය කියලා දිනවා කියලා.
එහේ.
එතකොට අර ධර්මයත් එක්ක ගනුදෙනු කරන් යනකොට එයාට තේරෙන්නේ මම වැරදි බව මිසක් සත්‍ය වැරදි කියන එක නෙමෙයි. ඒකයි බුදුහාමුදුරුවෝ බෝසත්ත්ව කාලේ නිවන් හොයන්න නැතුව සත්‍ය මොකද්ද කියලා හොයන්නේ.
එහේ. එහේ.
ඒකයි මම එතනට පෙන්නේ. සත්‍යවාදී බව හොයන කෙනාට හැමතිස්සෙම එයාගේ ශ්‍රද්ධාව තව තව එන්නෙන්න වැඩෙනවා මිසක්, ලියලනවා මිසක්, තව හොඳට පරිපූර්ණයටපත් වෙනවා මිසක් කවදාවත් තීර ශ්‍රද්ධාව ගැලවෙන්නේ නැහැ. අර මම පෙන්නන් ආපු තැනදී ඔන්න ඔය මේ ලෝකෙ මම දන්න දේ නම් සත්‍යයක් පවතිනවා කියන ශ්‍රද්ධාව ගේට තියෙනවනම් එයා කෙලවර කරනෝමයි යම් දවසක සත්‍ය ලබලා. හැබැයි අර මේ වෙන වෙන විශ්වාස අධහිරි වල යාගේ විශ්වාසය තියෙනවා නම් ඒක නිකන් ඉතින් ඕන කෙනෙක්ට කඩලා දාන්න පුළුවන් නිකන්ම.
එහේ. දැන්
අපි පාළු දෙයක් වෙන්නේ නැහැ. නිකන් මේ වචන දෙයක් කියවත් කඩලා යනවා.
දැන් අපිට තියෙන ලොකුම අපේ ඇත්තටම දැන් මේ පටිච්ච සමුප්පාදය කියන එක බුදුදහමේ ගැඹුරුම බුදුහාමුදුරුවෝ දැන් ඔය මහනිදාන වගේ සූත්‍රවල මේ ඒ වලින් අපිට පැහැදිලිවම එකක් තමයි දැන් ලෝකේ දැන් දුක තමයි හැදුවා නැත්නම් අනි වෙන කෙනෙක් හැදුවා ඔය අනාදී විසිය ඉදිරියට විතර දැන් බුදුහාමුදුර පටිච්ච සමුප්පන්නම් දුක්ඛං කියන එක දුක කියන එක පටිච්ච සමුප්පන්න එකක් කියන එක ඒක අපි ප්‍රමිසයක් හැටියට පිළිගත්තොත් එතකොට අපි මේ පටිච්ච සමුප්පාදය කියන එක දැකිය යුතුයි නේ දැන් මේ ආයතන
නෑ මම මෙතන දැන් අර අපි මුලින් කතා කරගෙන ආපු ශ්‍රද්ධාව කියන එකේ නිර්වචනයත් එක බලන්නයි දැන් මම කිව්වේ මොකද්ද ශ්‍රද්ධාව කියන කෙනා සත්‍ය කියන එක හොයනකොට සත්‍යයක් කවදාවත් විශ්වාස කරන තැනට
දෙන්නේ නෑ නෑ මම මෙතන විශ්වාසය ගැන නෙමෙයි කියන්නේ අපි
නෑ නෑ ඒක තමයි මම මේ දැන් උතර අදහස් කරන්න ආවේ දැන් අපි මේ දුක පටිච්ච සමුප්පන්නයි කියන එක ඒක සත්‍යයි කියලා අපිට ගන්න වෙන්නේ ආකාර දෙකකට එක්ක ප්‍රත්‍යක්ෂයෙන් මටද
නැත්නම්
විශ්වාසයෙන්
ආ
හා දැන් අපි ඔය කතා කරන්නේ ප්‍රත්‍යක්ෂයද විශ්වාසයද
යම් කිසි ප්‍රමාණයක දැන් මේ අපි ඉන්ද්‍රිය භාවනාවක් කරන කෙනෙක් අපි දැන් ඉන්ද්‍රිය භාවනාව වගේ සූත්‍රයක දැන් ඉන්ද්‍රිය භාවනාවක් කරනකොට අපිට පේන එක දෙයක් තමයි මේ ඉන්ද්‍රියන්ගේ උද්‍යව්‍යය කියලා එකක් තියෙනවනේ
එතන ඉන්ද්‍රියන්ගේ උද්‍යව්‍යය බලන් ඉන්ද්‍රිය ගැන දැනගන්න ඕනේ නැද්ද
දැනගන්න ඕනේ
හරි මම අහන්නම් ප්‍රශ්නය ඇහැ කියන එක විස්තර කරන්න බලන්න
ඇහැ කියන එක විස්තර කරන්න වෙන්නේ අතරම අර හඳුරේ පැහැදිලි කරා වගේ පෙනීම පදනම් කරගෙනනේ එතකොට
ආයි බලන්නකෝ එතකොට ඔය විස්තර කරන්නේ ඇහැද ඇහි කෘත්‍යයක්
ඇහි කෘත්‍යයක්
හරි එතකොට ඒක ඇහැ කියලා ගන්න බෑනේ
බෑ
හරි ආයි ගන්නකෝ ඇහැ කියන විස්තරේ ඉතින් වෙන විදියට උත්සාහ කරන්න ඇහැ විස්තර ගන්න
ඔව් පෙනීමක්
නැ පෙනීම ගැන කතා කරන්න වෙන්නේ ඇහි කෘත්‍යයක් විදියට. ඒකට ඒක ඇහැ නෙමෙයි. ඇහි කාර්යයක්. කියන්නේ මම කියන්නේ කම්පැනි ගැන විස්තර කරන්න මිසක් කම්පැනි ඉන්න CEO ගැන විස්තර කරන්න කියන එක නෙමෙයි. මොකද්ද විස්තරය ඇහැ කියන එකට?
ඇහැ කියන එකට විස්තරය.
ඒකේ මාමට තේරුණා නම් පෙනීම මුල් කරලා ගත්ත එකකටවත් යන්න බෑ හොදේ.
ඔව්. ඒ දැකීම පෙනීම
දැකීම ඇහි කෘත්‍ය හොදේ.
ඒ ඇහැ කියන එක දැන් අපිටම චක්කෝ මේ අනිච්චයි කියන දේ මගේ තැනක් ගත්තු තින් දැන් ඇස අනිත්‍යයි කියලා කිව්වන් පස්සේ දැන් අපි ඇත්තට මේ මොහොතේ හටගන්න ඇසක් ගැන අපිට හිතන්න සිද්ධ වෙනව නේද
ඒක තමයි මං අහන්නේ මේ මොහොතේ හටගන්න අසක් ගැන හිතනද තමන් ඇහැ කියන එක විස්තර කරගත්ත විදිහ මට කියන්න.
ඔව් දැන් චක්කු විඤ්ඤාණයක් ඒ කියන්නේ ඇහත්
ඒක පොඩ චක්කෝ කියන එකෙන් පෙන්වන්නේ මාමේ. චක්කු විඤ්ඤාණය කියන එකේ කොට චක්කෝ කියන නිර්වචනයෙන් පෙන්වන්නේ.
ආ
මම කියන්නේ චක්කෝ පටන් ගන්නවා චක්කුංච පරිච්ච රූපේශිකනේ චක්කෝ කියන එක මං
අහන්නේ. ආ ඔව් ඒක මේ අර ද්වයන් පටිච්ච කියන කතාවෙන් උඩ යම් කිසි විදිහකට අර මේ බටමිටි දෙයේ කතාව උඩ ඇහැ රූපයෙන් හෝ රූපය ඇහෙන් හෝ තොරව කතා කරන්න බැරි වෙනවනේ අපේ ඇහැ කියන එක කතා කරන්න වෙන්නේ රූපයෙන්
එහෙම ගන්නකො දැන් අපිට ඇහැ දැන් බුදුහාමුදුරු කියන එකම ගන්නකො බටමිටි දෙක ඇහැ රූපයෙන් විස්තර වෙන්නත් පුළුවන් රූපය ඇහෙන් විස්තර වෙන්නත් පුළුවන් හරි ඕකේ එක පැත්තක් අපිට කියන්නේ ඇහැ රූපය සහ රූපය ඇහැ කියන සංසිද්ධි දෙකේ අපි එක පැත්තක විතරක් අත්දැකීම අරගෙන ඉතුරු පැත්ත විශ්ලේෂණය කරන්න බෑ නේද? ඒකට කියන්නේ විශ්වාසයකටනේ.
එයි
හරිද? ඔය දෙපැත්තටම ප්‍රත්‍යක්ෂයක් ආවොත් අපිට බය නැතුව කී දෙකේ හරියටම හරි ඇහැ නිසා රූපයක් රූපය නිසා ඇහැ කියලා. හරි දැන් මං කියන එක බලන්න. අපි ඇහැ කියන එක අපිට ඇහක් තියෙන බව අපි දැක්කේ ඇහෙන්ද නැත්නම් පෙනීම හරහාද?
පෙනීම හරහා.
ආ එතකොට අපිට අද ඇහැ හම්බෙලා තියෙන්නේ රූපයක් හරහා නේද?
එහේ.
ආ එතකොට අපිට අර කලින් කියපු සංසිද්ධිය එක පැත්තක් ක්ලියර් වෙනවා. රූපය නිසා ඇහැ පවතින බව.
එහේ.
කියන්නේ දැනට දැන් එන එක පැත්ත සාධාරණයි. මම අහන්නේ ඇහැ නිසා රූපයක් පැවතිච්ච බවට සාක්ෂිය කියන්නේ.
ඔව්. අපේ රූපය නිසා ඇහැ ආවුණානම් ඇහැ නිසා රූපය ලැබෙන්න
ඕන. රූපය නිසා ඇහැ කියන එක ප්‍රත්‍යක්ෂයෙන් අපිට ආයි කියන බුදුහාමුදුරු කියන දෙයක් නෑ. කොහොමත් අපිට දෙනවා හරියම තමයි කියලා ඉගෙන.
ඒ
දැන් මම කියන්නේ එහෙනම් අපිට එතන බුදුහාමුදුරු කරේ එතන විශ්වාසයක් හරි බුදුහාමුදුර එක පැත්තක් කියලා දෙනවා හරියට. දැන් අපිට වරදිනවා මිසක බුදුහාමුදුරට වරදින්න විදිහක් නැහැ
නේ.
ඔන්න ශ්‍රද්ධාව කැල්ලද නැහැ. ඉගෙනේ. ඉගෙනේ. අර අපි කියන්නේ බුදුහාමුදුරුව තමයි දන්නේ අපිට මෙතන වරදින්න පැත්ත තමයි වැඩි කියන එක.
එහේ.
අන්න ඒ පැත්තෙන් අපි ශ්‍රද්ධාව තියලා බලමු. රූපේ නිසා ඇහැ හම්බෙන බව හරි. එහෙනම් අපි දැන් අපි අපිට හරියට රූපේ නිසා ඇහැ හමු වුණා නම් ඒකේ අනිත් පැත්තෙන් නිර්වචනයත් අපිට එන්න ඕනේ නේද?
එන්න ඕනේ.
අන්න හරි මම දැන් අහන්නේ රූපය නිසා ඇහැ හම්බෙච්ච බවට හරි දැනට ඇහැ නිසා රූපය හමු වෙන බවට කවද සාක්ෂියක් ආවේ?
දැන් ඇහැ හම්බ කෙනෙකුට රූපය නොලැබෙනවා කියන එකින්
නෑ. ඒකත් නිර්වචනය කරගන්නේ අපි නෙමෙයි. අපි නේ. අපි කවදා අන්ධ වෙලා බලලා නැහැ නේද
මේක? ඒ දැන් අපි අපි හිතමු දැන් ජාති අන්ධයෝ නෙමෙයි. දැන්
මාමගෙන් එන්න ඕනේ හොඳේ.
ඒ
උදාහරණ බෑ. උදාහරණයකදී මේ එක අපි හිතපු එකන්නේ. දැන් අරක උදාහරණයක් නෙමෙයි දැන් මම. දැන් මම කිව්වහම පෙනීම නිසා ඈ හම්බෙනවා කියන එක බලනතුමාම කිව්වේ ඒක උදාහරණයක් කරන්න තමන්ට තේරෙන හින්දාද?
තමන්ට තේරෙන හින්දා.
අන්න ඒ වගේ දැන් එකක් තමන්ට තේරෙන පැත්තෙන් ආවගේ අනිත් පැත්තත් තේරුම් ගන්න පුළුවන්. මම කියන්නේ තමන්ට පැත්තෙන් කියන්න කියලා උදාහරණයක්.
මට හිතා ගන්න අමාරුයි හම්බුනේ.
එතකොට එතනින් තේරෙන්නේ නැද්ද? එතකොට එතන හිතා ගන්න බෑ කියන්නේ අපි එක බඩමිටියක් දැනගෙන අනිත් බඩමිටිය දැනගන්න බැරි වෙන්නේ නැහැ
නේ.
ඒ කියන්නේ බඩමිටි දෙකම දන්නේ නැහැ කියන එක වෙන්නේ. එතකොට අපි ඒකයි මම කිව්වේ අපි අර නිර්වචනයක් අරන් ඒකට අපි ෂෙඩියුල් කරලා බලනවා මිසක් අපි ඇත්තරම අර නුවණැස තුලින් සූත්‍රයක් විග්‍රහ කරලා නැහැ හින්දා. සූත්‍රය අරගෙන ඒකට අර බිල්ඩින් බ්ලොක්ස් ටික හදනවා මිසක් නුවණ තුලින් සූත්‍රය ගලවලා නැහැ.
දැන්
ඔතන බලවත් තේරෙයි අපිට කවදාවත් මේ ජීවිතේ ඇහැ කියන එක හරහා රූපය කියන එක හම්බෙලා නැහැ කවදාවත්. දැන් පෙනීම තුලින් රූපය හම්බ වෙන්නත් පෙනෙන්න නම් ඇහැ කියන එක කලින්ම පවතින්න ඕනේ නේද?
ඔව් පවතින්න ඕනේ.
නමුත් එතකොට අපිට ඇහැ කියන එක ගැන කිසිම අදහසක් නැත්නම් අපි අද පෙනීම කියලා කතා කරන එක ඇත්තම බුදුහාමුදුරුව පෙන්නපු පෙනීම නිසා රූපය හම්බෙනවා කියන එක කෙනෙක්ට ගන්න පුළුවන්ද?
බෑ.
ඒ කියන්නේ අනිත් බඩ මිටියක් විතරයි.
ඔව් ඒ කියන්නේ දැන් මෙහෙමයි. දැන් මොතන හැබැයි අපිට යම්කිසි ප්‍රමාණයක අපිට යෝනිසෝමනසිකාරය හරි යම්කිසි ප්‍රඥාවක් අපිට උපදිනව නේද? දැන්
නෑ දැන් මම කිව්වගෙන තේරෙන්නේ නැද්ද මාමේ? මෙතන අර අර කාලම් සූත්‍රයේ මම ලස්සන කිව්වේ තමන් තුලින්ම හරියට අවබෝධ වෙන්නේ නැතුව ඒ සියල්ල විශ්වාසයි. බුදුහාමුදුරු ඔන්නෝයේ සත්‍ය කියන දේ තමයි කාලම් වෙසෙන් කියන්නේ ඒ විශ්වාසය ගන්න එපා කියන එක.
දැන් එතකොට මේක දකි කියන්නේ අපිට පහළ වෙනකන් ඉන්න සිද්ධ වෙනවනේ මේ මේ
ඒකයි මම ආයෙ කිව්වම දැන් ඔතන අපි දැන් කලින්ම දන්නවනේ මෙහෙම එකක් පහළ වෙන්න ඕනි කියලා.
එහේ.
ඒ ඒක ඒක තමයි ප්‍රත්‍යක්ෂ එකක්ද නැත්නම් අර දැනගත්ත එකක්ද?
දැනගත්ත එක.
එතකොට වෙන්නේ මොකද්ද? අපි ජීවිතේ කරන්නේ මොකද්ද? දන්න දෙයක් achieve කරන්න යන එකනේ. බුදුහාමුදුරුවෝ පෙන්නන එක දන්න දෙයක් achieve කරන එක නෙමෙයි දැනගත්තනම් achievement එකට කොහොමද යනවා?
නෑ 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 අපි දන්න දෙයක් achieve කරන්න නෙමෙයි යන්නේ. අපි
එහෙනම් මෙහෙම දෙයක් තියෙනවා කියලා නිර්වචනයක්වත් ගන්න බෑ. ඒ කියන්නේ නිවනක් පවතින බවට තමන්ට මේ يعني මඤ්ඤණාවකට එන්න බෑ. ඒ කියන්නේ නිවන් දකින්නයි මේක කරන්න කියලා එන්න බෑ.
එහෙනම් අපි මාර්ගයක් නේ හැමතරේ follow කරන්නේ.
මම අහන්නේ මාර්ගය follow කරන්න කොතනදද?
ඇත්ත දැන් අපි අපි මඤ්ඤණාවක් ඇති කරගෙන තමයි අනුමානයක් කියමු. අපි අනුමානයක් ඇති කරගෙන යම් කිසි ප්‍රතිපදාවක් අපි මේ මේව කර දැන් බුදුහාමුදුරුවෝ
මම කියන්නේ කොතනටද අනුමානය ඇති කරගත්තේ?
අනුමානය ඇති කරගත්තේ මේ මෙන්න මේ අපිට දැන් පටිච්චසමුප්පාදේ කියන එක අපි
පටිච්චසමුප්පාදේ පිළිසින් දකින්නවා කියන අනුමානය ගත්තේ. ඒකේ අවසානයි කියන්නේ ෆයිනල් ඔබ්ජෙක්ටිව් එක මොකද්ද? ඒකේ
අවබෝධය.
අවබෝධය කියන්නේ නිවන කියන්නේ ඔය කියන්නේ.
නිවන. ඒක.
ඔය නිවන කියන්නේ අනුමාන කරන්න පුළුවන් එකක්ද නැත්නම් තමතුලින් ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ එකක්ද?
නේ නේ ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ. හැබැයි
ඒක තමයි. එතකොට එතනයි අනුමානේ කරන්න බෑනේ කවදාවත්.
නෑ නෑ නෑ. දැන් බුදුහාමුදුරුවෝ දැන් බලන්න හැම ලයිස්තුවකම ශ්‍රද්ධාවෙන් පටන් අරගෙන ප්‍රඥාවෙන් අවසන් වෙනවා. එතකොට
ඒ කියන්නේ ඔතන නේද? ඔතන බුදුහාමුදුරුවෝ ශ්‍රද්ධාවෙන් පටන් ගනම් ප්‍රඥාවෙන් අවසන් කරනවා කියද්දී අචල ශ්‍රද්ධාවෙන් ආරම්භ වුණොත් ප්‍රඥාවෙන්ම කෙලවර වෙනවා. හැබැයි චල ශ්‍රද්ධාවෙන් පටන් ගනොත් මෝඩකමන තියර වෙනවා.
එහෙම පුළුවන්.
ඒකයි මම කිව්වේ. දැන් මෙතන ප්‍රඥාව කියන්නේ තමන් ඒ ප්‍රත්‍යක්ෂ ඥානයකින් එන්න ඕන එකක් අනුමාන කරොත් ඉවරෙන්නේ මෝඩකමකි.
ඇත්ත.
ශ්‍රද්ධාවේ දෙපැත්ත පෙන්වන්නේ.
ඒ ඒ දැන් අපිට දැන් ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා. එතකොට දැන් දැන් ඔන්න ඒ ලයිස් අපි ගත්තොත් ඉතින් අපි අපිට ධියම හැදිත වීරය කියන්නේ ඊළඟ සතිය සමාධිය දියුණු වෙනකොට එතකොට අපිට යම් කිසි ප්‍රමාණයකට අර ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි මේව කරන්ද වෙනවනේ. ඒ කියන්නේ එහෙම නැතුව දැන් බුදුහාමුදුරට රන්දේක අරගෙන යනෝ වගේ බුදුහාමුදුර අරන් ගියේ නෑනේ. දැන් බුදුහාමුදුරන් යම් කිසි ඩෙස්ටිනේෂන් එකක්
තියලා බුදුහාමුදුර ඒක පොඩ්ඩක් ඩොපුනවා රන්දේක අරන් යනවා වගේ
සහනි සමාන නාමුදුරේ මේ දැන් බුදුහාමුදුරට බෑනේ අපිට නිවලට අරන් යන්න. දැන් බුදුහාමුදුරන් කවුරු හරි දැන් ආවට පස්සේ මේ මාර්ගය අහගෙන එයා ගිහිල්ලා ඊට පස්සේ මේ ප්‍රතිපදාවක් පුරුදු කරා. එතකොට ඒ ප්‍රතිපදාව මේ නිර්වාණ ගාමිනී ප්‍රතිපදා මාර්ගය. දැන් බුදුහාමුදුරන් මහා
සලායත ඒක අහගත්ත බවට කොහේ හරි සූත්‍ර සාකච්ඡා තියෙනවද මාර්ගය ගැන අහගත්ත කියලා?
ඔව් තියෙනවනේ. දැන් මහා සලායතනික සූත්‍රය හොඳට කියෙව්වහම මහා සලායතනික සූත්‍රයේ පැහැදිලිවම තියෙනවනේ මේ පියවරෙන් පියවර බුදුහාමුදුරෝ මේ දැන් අර සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වගේ අපි දැන් සතිය කියන එක ගත්තොත් සතිය පොඩි අවබෝධයක් එකකින් ආරම්භ වෙන්නේ. ඊට පස්සේ ඒක සතිය ඉන්ද්‍රියක් වෙනවා, බලයක් වෙනවා, බුද්ධංගයක් වෙනවා, ඊළඟට මාර්ගාංගයක් වෙනවා. එතකොට අපිට ඒ සතිය පිළිබඳ විශ්වාසයක් තියන්න සිද්ධ වෙනවනේ හැමතුරුනේ. ඒ දැන් ඒ මට්ටමට
සතිය කියන එක අපි කිව්වාගේ දැන් බලයක් බොජ්ජංගයක් මාර්ගංගයක් වෙනවා කියන එක ඔතන කරන්න ඕන එකද නැත්නම් සත්‍ය ඥානය අවදි වෙච්ච කෙනා වැටෙන මාර්ගයේ මගසලකුණු ටිකද කියලා බලන්න ඔය සූත්‍රය පෙන්නන්නේ.
දැන් ඒක කිරීමේ ප්‍රතිඵලයක් වෙන්න බැරිද?
නෑ, ඔතන බුදුහාමුදුරුවෝ මම එකයි කියේ බලන්න කියලා හොඳට සූත්‍ර මාර්ගය කියන එක නෙමෙයි කොතනවත් පෙන්නන්නේ. දන්න දකින කෙනාගේ මාර්ගයේ මගසලකුණු ටික ඔය පෙන්වන්නේ.
එහේ.
හැබැයි සමහරවිට මේකයි දැන් සතිය කියන ඉන්ද්‍රිය සති බලයක් වුණ බවට අපි කොහොමද සාක්ෂියක් විතර ගන්න? මොකද්ද එතන තියෙන මේ يعني මොකද්ද එතන එවිඩන්ස් එක? මම දැන් සති බලයක ඉන්නවා කියන එකට එවිඩන්ට් එක මොකද්ද?
ඕ නෑ, ඒක අපි ඒක අපි අත්‍තරම යම් කිසි අර ප්‍රත්‍යක්ෂයක් සිද්ධ වෙන්න ඕනනේ. දැන් අපිට
දැන් හොඳට බලන්න හොඳට තේරෙන්නේ නැද්ද ඉන්ද්‍රියක් සහ බලයක් අතර හරියටම ප්‍රත්‍යක්ෂ ඥානයක් ගන්න පුළුවන් බුදුරෙයට විතරයි කියලා. ඔය ඉන්ද්‍රිය සහ බලය කියන එක හරියටම මිනිහෙක් දකින්න පුළුවන්.
හොඳයි. නෑ ඒක මම තර්කයක් හැටියට පිළිගන්නවා හාමුදුරනේ. දැන් මේ වුණාට අපිත් දැන් අපි කියනම හිතමුකෝ දැන් අපේ ජීවිතය තුළ යම් කිසි ප්‍රමාණයකට අපි දැන් බුදුදහම මේ යම් කිසි ප්‍රමාණයක දැනුමක් අවබෝධයක් දැන් චතුරාර්ය සත්‍යම් කියේ චතුරාර්ය සත්‍යයි කියලා අපි ඉස්සෙල්ල කිව්වේ දුක්ඛ සත්‍යයක් සම්බුද්ධ සත්‍ය වෙන දවසේනේ. දැන් අපිට තේරෙනවා දුක්ඛ සත්‍යයි දුක්ඛ ආර්ය සත්‍යයි කියන්නේ දෙකක් කියලා. එතකොට මේක අපි යම් කිසි ප්‍රමාණයකට දැනුම දැන් මෙතන උතන ඥානතෝ පස්සතෝ කියන එක දැනුමෙත් යම් කිසි එක එක ප්‍රමාණ තියෙන්න පුළුවන්. එතකොට අපි ඒ දැනුම දැන් අපි අර සමාධිය කියන එක අපි ඒ ප්‍රමාණයට ගනිමුකෝ. දැන් සමාධිය
මම මෙහෙම කියනවා එක දැන් මම චතුරාර්ය සත්‍ය කතාව කිව්වා හින්දා මම මෙහෙම අහන්න දුක්ඛ ආර්ය සත්‍ය පෙන්වනවාද ජාතිය දුක බව?
ඒ
අහන්න ඒ මාම මට එතන මාමට තේරෙන විදිහට කියන්නේ ඉපදීම දුකයි කියන්නේ ඇයි?
දැන් ඒක තමයි. ඕක දැන් ඕක මම මුලදී අපි හිතන්නේ පුජ්‍යලයේ ඉපදීම කියලා අපි දකින්නේ මේ මව කුසෙන් ඉපදීම. නමුත් පස්සේ අපිට තේරෙනවා
ඒක තියෙන කෙරවල මේ කියන්නේ ස්පිරිට් එක වගේ එතන නිර්වචනය මොකක්ද දැන්ට මාමට
වෙන්නේ? ඇත්තටම දැන් මේ සත්‍ය විභංග වගේ සූත්‍රවල තියෙනකොට මේ අර සරියුත් හාමුදුරුවෝ මේ විස්තර කරනවානේ ජාති සංජාති ඔක්කාන්ති අබිරිබ්බති කන්දානම් පාතු භාවෝ ආයතනානම් පරිලාභෝ ඉදං උච්චතාවතෝ ජාති. එතකොට අන්න දැන් සරිතාමුරගේ විස්තරය තුළ ජාති කියන එකේ රේන්ජ් එකක්ම එතකොට අපිට තියෙනවනේ නේද?
මම කියන්නේ සරියුත් සාහඳුරගේ විස්තරෙන් හරි කමක් නැහැ. ඉපදීම දුකයි කියන එක සාමාන්‍ය මේ දැන් තමන්ට තේරෙන එක නේ. භාෂාවෙන් විස්තර කළද?
ඔව් මට තේරෙන හැටියට මේ ස්කන්ධ ඒ කියන්නේ අර උපාදාන ස්කන්ධය. උපාදානයක් ඒ කියන්නේ දැන් මම ජාතිය කියන එක දැන් මේ වෙලාවේ මට ලෝකයේ උපන්නා නම් අසහරි කනහරි නාසයහරි දිවහරි ශරීරයහරි මනසහරි උපයෝගී කරගෙන ලෝකයේ මට උපන්නා නම් ස්කන්ධයක් උපන්නා නම් උපන්න තැනකම මට දුක ඒකත් එක්කම උපන්න අපේදම
දැන් මෙහෙම කරන්නකො ඇස මේ මොහොතේ උපන්නොත් එතන තියෙන දුක මොකද්ද?
එතන තියෙන දුක තමයි ඒක පිළිගැනීමෙන් ඒක
අර ඇස පිළිගැනීමෙන් ලැබෙන දුක මොකද්ද?
ඔව් ඒක ඇස පිළිගැනීමෙන් ලැබෙන දුක දුකක් වෙන්නේ නැහැ. නමුත් ඇස පිළිගැනීමෙන් අපි ලෝකය පිළිගත්තා නම් ඒ කියන්නේ සක්කාය දිට්ඨියට වැටුණා නම් එතන දුකක් තියෙනවා.
ඒ කියන්නේ මම අහන්නේ උතන තියෙන දුක මොකද්ද?
දුක තමයි අපි දැන් කියන්නේ නොදැන් කියන්නේ අර්ථ නොවන දෙයක් ඇත්ත නොවන දෙයක් ඇත්ත හැටියට පිළිගත්තා.
දුක මොකද්ද? එතන දුක මොකද්ද?
එතන තියෙන දුක ඒක ටිකක් අමාරු ප්‍රශ්නයක්. ඒක දුක තමයි දැන් අර කියන හැම දෙයකටම අපි වැටෙන ඕනේ දැන්.
මම අහන්නේ හැම දෙයකටම වැටෙන එකේ දුක මොකද්ද?
ඒක මට හිතා ගන්න පුළුවන් එකම දේ බොරුවක් ඇත්ත හැටියට ගැනීමෙන් රැවටීම.
ඔව් මොකද්ද රැවටීමේ තියෙන දුක?
රැවටීමේ දුක තමයි ඒකත් එක්ක හදා ගන්නවානේ. ඊට පස්සේ ප්‍රපංච අපි දැන් ප්‍රපංච කර දැන් පිළිගැනීම තුල තමයි අපි හිතමු දැන් ඇසෙන් අපි රූප දැකලා අර ප්‍රපංච දැන් බුදුහාමුදුරුවෝ කියන්නේ ඉස්සෙල්ලා අපි කරගෙන යනවා ඊට පස්සේ ප්‍රපංචය හදාගත්ත මනුස්සයා තතෝ නිදානම් පුරිසම් ප්‍රපංච සංඥා සංකා සමුදාචරන්ති. එතකොට
එයා ඒක හරි මම අහන්නේ මා මේ මම අහන්නේ සූත්‍රය හරිද? මම කියන්නේ يعني සරල විදිහට මට කියන්න ඇහැ පිළිගැනීමෙන් ලැබෙන දුක මොකද්ද කියලා සාමාන්‍ය
නෑ ඇහැ පිළිගැනීම දැන් මම හිතනවා දැන් මම ඇහෙන් මගේ පුතාව දකිනවා. දැක්කහම දැන් මගේ පුතා මට ඇත්ත උනාට පස්සේ ආන එකත් එක්කම අර දැන් මම රූපයක් පිළිගත්තා වේදනාවක් ඇති වුණා සංඥාව සංඛාරය විඥානේ මේ උපාදාන ස්කන්ධ පහම අපි අර දැන්
මම අහපු ප්‍රශ්නේ ආයි අර මම දැන් අරගෙන ආව උදාහරණ හරිය නමුත් මම ප්‍රශ්නේ අහන මම අහන්නේ ඇස පිළිගැනීම කියන තැන තියෙන දුක මොකද්ද කියලා මම ඇහුවේ.
අන්න හරි. දැන් මට තිබෙන උත්තරේ තමයි දැන් මට මම දැන් මගේ අත්දැකීමට සම්බන්ධ කරොත් දැන් මම ඇස නිසා මගේ රූප කියන්නේ මගේ පුතා දැක්කහම දැන් මම එයා පිළිගත්තා පිළිගැනීම තුල චන්දරාගය මට උපන්නා. එතකොට ඒකත් එක්ක අන්න අර
මාමගේ දරුවව පේනකොට එතන අර චන්දරාගය කියලා කිව්වේ. දැන් ඒටි දැන් මම ආයි අතන මම අහන්නේ ඒ එතන එන කියන්නේ ඇස පිළිගැනීමෙන් වෙන දුක මොකද්ද කියන එක.
එතන දුක තමයි අර රූපය මම පිළිගැනීම නිසා මම දැන් සංස්කාරයක්. ඒ කියන්නේ ඇත්තටම මේ හදාගත්ත දෙයක් මගේ අවිද්‍යාවෙන් මගේ මනසෙන් හදාගත්ත දෙයකින් දැන් ඔන්න ඒ පුතා ලෙඩ වෙනකොට එයාගෙන් දැන් මේ මමත් එක මම ආයනයත් එක්ක සිද්ධ වෙන සියල්ලම තියෙනවානේ. ඒ මුළු පැකේජ් එකම මම අර එයා බාර ගැනීමත් එක්කම මට බාර වෙනවා.
අන්න මේ පැකේජ් එක අර මම ලස්සනට විස්තර කරා මර දැන් ලෙඩ වෙනවා කියන්නේ මේ පැකේජ් එකක් නේ
ඒ
එතකොට තව එකකට මොනවද දාන්න පුළුවන් බායසරණ එක
බායසරණ
යනවා ඒක පාතන්න බැරි එක ඒ වගේ ටිකක් ගත්තා කියන්නේ
එතකොට
මම මෙහෙම සමරයිස් කරොත් දැන් ඇස පිළිගැනීම නිසා අපි ගමු දරුවා පිළිගැනීම නිසා දැන් මම මේක සමරයිස් කරන්නේ දරුවා පිළිගැනීම නිසා අපිට අත් වෙන දුක් තමයි එයා වයසට යන එක එයා නාකි වෙන එක අපිට ඕන විදිහට පවත්වන්න බැරි එක ඒ සිදිරි ගන්න පුළුවන් නේද එතකොට මම අහපු ප්‍රශ්නේ මේකයි මම ඇහුවේ දරුවා කියන එක පිළිගැනීම يعني දරුවා පිළිගැනීමෙන් එන දුක් ටික මොනවද කියන එක තමයි ප්‍රශ්නේ
එයි
නමුත් දැන් ඔය මාම දුන්න උත්තරේ තියෙන්නේ දරුවා පිළිගැනීමෙන් එන දුක් ටිකද නැත්නම් දරුවා يعني දරුවා කියන එක දුකයි කියනද ඔය කියන්නේ නැත්නම් දරුවා කියන එකේනා ගෙන් එන්න පුළුවන් දුක් ටිකද කියන්නේ ඒ කියන්නේ සරලවම ඔය දරුවා දුකයි කියලාද ඔය කියන්නේ දරුවා කියේ දුකක් කියන්නේ
දැන් ඒක පටන් ගත්තේ මාර සංස්කාරය තුලනේ දැන් දරුවා පිළිගැනීම නිසා දරුවාගේ
ඒක හරි. හැබැයි සංස්කරණයවත් ඔය මොනවද මේ අපිට අද හම්බෙන්නේ? කෙලින්ම දරුවා කියන එකනේ.
ඒ.
ආම කියපු ක්‍රියාවලිය හරියට හරි. නමුත් දැන් අපිට මේකේ මෙතන අත්දැකීමට නැත්තම් අපේ නුවණ යොමු කරන්න වෙන්නේ සංස්කරණය කරන විදිය හිතනවත් නැත්තම් ඒ වගේ අර ඉස්සරහා ටික නෙමෙයි අපිට හම්බෙන්නේ කෙලින්ම දරුවා කියන එකනේ.
ඒ.
මං අන්න ඒකයි එතන කොටුකරේ. එතකොට දරුවා කියන එක හමු වුණාම හරියටනම් දුක හම්බෙන්න ඕනේ දරුවා කියන තැනනේ.
ඒ.
නමුත් දැන් අර පැකේජ් එක ගැන කතා කරොත් ඒ කියන්නේ පයස්රණේ එක රෝගී වෙන එක කියන්නේ දරුවා දුකයි කියන එකද නැත්නම් දරුවාගේ දුකක් කියන එකද
නෑ දරුවාගේ අර දරුවා පිළිගැනීම නිසා දරුවාගේ සියල්ලම එතකොට ඒ දෙක කනෙක්ටඩ් නේද
නෑ නෑ මෙතන හොඳට බලන්න මෙතනින් එනව නේද අදහසක් දරුවා කියන එක දුකක් වෙලා
තියෙනවා
දරුවා කියන එක දුක වෙන්නේ අසනීප වුණොත් ලෙඩ වුණොත් කියලා නම් හරිද? මට පුළුවන් නේද මාමට යෝජනාවක් කරන්න දරුවෙක් හම්බ වෙනවා ලෙඩ දුක කිසිවක් නැති. එහෙනම් එතන දුකක් වෙන්නണ്ട බෑ නේද?
බෑ බෑ ඒක හරි. දැන් හැබැයි හම්තුර
මෙන්න මේක දැක්ක. ඒක අන්න ඒ අර්ථයෙන් අරන් කියන්නේ. එතකොට හරිනම් දුක බව තේරෙන්නේ දරුවම නේද?
නෑ නෑ නෑ. දැන් මම සංස්කරණය කියන එකම දුක කියන හැටියට දැක්කහම මට
සංස්කරණය කියන එක අපිට ගණ්ඩ වෙන්නේ දරුවා කියන එක අල්ලලා නේද?
දරුවා කියන එක අල්ලලා තමයි. හැබැයි දැන් දරුවා අපිටම දරුවා සාර්ථක වෙන වෙලාවේ මම සතුටු වෙනවනේ. ඒ සතුටත් එක්ක තමත් මම දකිනවා දැන් මම මේ මගේ සතුට තියෙන්නේ දරුවා පිළිගැනීමත් එක්ක කියන අවබෝධය මට තියෙනවා නේ? එතකොට
මෙහෙම කරනවා වේ දැන් හරි දරුවා නිසා සතුටු වෙනකොට තියෙන දුක මොකද්ද කියන්නේ මට?
නෑ එතකොට ඇත්තම මම දන්නවනේ මම මේ පිළිගැනීමේ හේතුවෙන්මයි මම දන්නවා මේ මේ මේක යම් කිසි මොහොතක වෙනස් වෙනවා ඒ කියන්නේ මම මේ පිළිගැනීම තුලම ඒ කියන්නේ දැන් මම දන්නවා අර 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 සතුට කියන්නේ දුකේ අනිත් පැත්ත කියලා
ඔව් එතකොට එතන කරන්නේ ඒ මොහොතේ දුක දකින්න එකද නැත්නම් මඤ්ඤණාවකින් කම්පයා කරලා හිතන එකද
නෑ මම මේ මොහොතේ දුක දකිනවා. ඒ කියන්නේ දැන්
ඔව් මොකද්ද මම හිතන තියෙන දුක කියලා තමයි. සතුටක් තියෙනකොට එතන තියෙන දුක මොකද්ද?
නෑ ඒ සතුටක් තියෙනකොට දැන් මෙහෙම දැන් ඔය උපේක්ෂාව වඩපු කෙනෙකුට
ඒ කිසිවක් නැතුව මට එතන උපමාවට කියන්නකෝ.
ඔව්
මම අහුවේ දරුවා නිසා සතුටක් එනකොට එතන තියෙන දුක මොකද්ද?
එතන තියෙන දුක තමයි හඳුනන්නේ මම දැන් මෙන්න මේ දැන් යෝනිසෝ මානසිකාරයත් තුළ මට ඒ අදහස අවබෝධය තියෙනවා මම මේ සතුට වෙන මම මේ දරුවා පිළිගැනීම තුළ තමයි සතුට වෙන්නේ කියන අවබෝධය තියෙනවා
ඔව් මං අහන්නේ එතන දුක මොකද්ද කියන එක
නෑ නෑ දුක තමයි දැන් මම අර 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 පිළිගැනීමේ දුක සංස්කාර දුක මට එතන ඒ සතුට තුලක් තියෙනවා අර දුක තුල
එතන පිළිගැනීමේ තියෙන දුක මොකද්ද කියන එක තමයි
නෑ නෑ මම පිළිගන්නවා ඒක අර මේ සකස් කර ගැනීම අවිද්‍යාවෙන් මම කරගත්ත දෙයක් කියන එක ගැන මට තේරුමක් තියෙනවනේ දැන් ඇත්තටම අර
මෙතන අවිද්‍යාව ගැන දන්නව නම් දුක කියන එක හම්බෙනවනේ මම අහන්නේ ඒ සකස් කර ගැනීම කියන එක තුල පවතින දුක මොකද්ද කියන එක.
ඔව්. එතන තියෙන දුක තමයි මම දන්නවා මේ සංස්කාර දුක්ඛ කියන එක. ඒක සමහර විට සමහර විට අත්දැකීමෙන් මම ගන්න දෙයක් වෙන්න පුළුවන්. මම මේ
උදාහරණෙට කියන්නේ, ඒ කියන්නේ වචන ටික නෙමෙයි, ඇකඩමික් නෙමෙයි. මට කියන්න ඔතන සකස් වෙන එක තුල තියෙන දුක මොකද්ද කියන්නේ?
සංස්කරණය තුල තියෙන දුක තමයි මම දැන් ඒ සංස්කරණය කරනකොටම දන්නවා මේක මම මෝඩකමින් කරගත්ත දෙයක්. අපි අපි රවි මහත්තයා නිතර මතක් කරනවා වගේම
දැන් මම අහන්නේ එතන තියෙන දුක මොකද්ද?
තියෙන දුක මේක අස්තිර බව. අස්තිර බව මම දන්නවනේ.
කොහෙද අස්තිර බව ගත්තේ?
උපරි පස්සෙත් තියෙනවා.
කොහොමද මම මේ අස්තිර බව ගත්තේ? ඇයි අත්දැකීමෙන්නේ හැමදෙර මට අත්දැකීමක්
තියෙනවා. එතකොට හොඳට බලන්න. එතකොට ඒ මොහොතේ දුක පිළිසිඳ දකින්නවද නැත්නම් වෙන අත්දැකීමකින් මේක දුකයි කියලා බලන්න හදන්නේ?
නෑ අපි හැමදෙරේ අත්දැකීමනේ දැන් අපිට
ගින්දරට මේ ඇතිකල්ලි මෙය වේ කියන නිර්වචනයට එනවනම් වෙන අත්දැකීමකින් මේ මොහොත නිර්වචනය කරනවා කියන්නේ ඒ ඇතිකල්ලි මෙය වේ කියන එක.
නෑ ඉතින් දැන් අවිජ්ජා පත්‍ය සංඛාරා කියන එක ගැනම හිතුවොත් අපි හැමදෙරේ දැන් යම්කිසි තැනක සංස්කාරයක් හටගත්තා නම් ඒ හටගත්ත තැන අවිද්‍යාව මුල් වෙලා කියන එක පිළිබඳව අපිට ජානතෝ පස්සතෝ කියන වගේ දැනීම සහ දැකීම. එතකොට
මම මෙහෙමන්නකො දැන් අවිද්‍යාව කියන එක ගැන ජානතෝ පස්සතෝ, ඒ කියන්නේ දන්න දකින විදිහට නුවණ තියෙනවා නම් එතනදී යාට දුක කියන එක වෙන දෙයකට සම්බන්ධ කරලා හිතන්න ඕන ගමක් නැහැ නේ. ඒ මොහොතේ මේ ඇතිකල්ලි මෙය වෙනවා කියන තැනින් දුක පෙන්වන්න පුළුවන් නේ. මම අහන්නේ සකස් වෙනවා කියන තැන තියෙන දුක මොකද්ද වෙන අත්දැකීමකට නොගීමට කියන්නේ?
ඒක ඒක හිතා ගන්න අමාරුයි. මර මේ ඒ හිතන්නේ තන කම්පිය පොඩ්ඩක් මට පැහැදිලි කරලා දෙන්න.
ඒක තමයි මම ඔතන ගෙනාවේ මේකයි. ඔන්න ඔතන තමයි ඇත්තටම නුවණ පහළ වෙන්න ඕන තැන. ඔය නුවණ පහළ වෙන්නේ නැතුව Taman දරන් ඉන්න ඕන නිවන මේකයි කියලා ඒක යන්නේ ඇත්තම ශ්‍රද්ධාවට
එතන
යන්නේ මෝඩ පැත්තට. ඒ නූන පහළ වෙන්න ඕනේ හාමුදුරනේ යම්කිසි ප්‍රතිපදාවකින් නේද?
නෑ ඒක තමයි මම ඉතරලා කිව්වේ. ඔය සත්‍ය ඥානය කියන එක මොනවත් කරලා කරන්න පුළුවන් එකක් නෙමෙයි. සත්‍ය ඥානය වෙනුවෙන් තමන් තුල හදා ගන්න පුළුවන් සමතය, හිත සැහැල්ලු වෙන එක, අපි කියන්නේ පින් වඩන එක, කුසල් පුරණ එක කියන එක තමයි සද්ධර්ම ශ්‍රවණයට කුසලතාවය. හැබැයි සද්ධර්ම ශ්‍රවණය කරා කියන එකෙන් ඉන්නේ සද්ධර්ම ශ්‍රවණය කරන්න තමයි හිතේ චංචල බව අඩු වෙන්න ඕනේ. ඒ වෙනුවෙන් තමයි කරන්න හම්බෙන ඕන දෙයක් කරන්න ඕනේ. හැබැයි අර කරන වැඩ නිසා නිවන් දකින්න නැත්නම් සත්‍ය ඥානය අවුරියන්නේ නැහැ. තමන් කරන සියලු වැඩ කටයුතු වලින් වෙන්නේ සද්ධර්ම ශ්‍රවණයට තමන් සුදුසු වෙනවද නුසුදුසු වෙනවද කියන එක තීරණය වෙන විතරයි. සද්ධර්ම ශ්‍රවණිය වෙනකොට තමන් තුල හරියට ඥානිය ඉපදෙනවා කියන එක සද්ධර්ම ශ්‍රවණිය තුලින් ලැබෙන එකක්. ඒකට පළවෙනි කියලා සම්බන්ධ නැහැ. මම කියන්න තියෙනවද මේක තමන් කරන මූලික ප්‍රතිපදාව සහ සත්‍ය ඥානය කියන එක බ්‍රිජ් වෙන්නේ සද්ධර්ම ශ්‍රවණියෙන්. එතකොට මැද බ්‍රිජ්ුන් නැත්තම් මේ දෙක කිසිම ගැළපීමක් එන්නේ
නැහැ. හරි හරි හරි. ඒක තමයි. දැන් මේක ඇත්තටම දැන් ඔය ධම්මචක්කේ කියනකොට අපිට පැහැදිලි වෙනවා දැන් බුදුහාමුදුරුව මේ ඉදන් දුක්ඛං මේ සත්‍ය කතං කියලා ඒ මොහොතේ ඇති වෙච්ච දෙයක් ගැන තමයි කියන්නේ.
ඒකනේ මම මෙතන කියන්නේ ධම්ම චක්කුමුදපාදි ඥානමුදපාදි මේ පඤ්ඤාමුදපාදි කියලා. එතන බුදුහාමුදුරුව කියන්නේ මෙහෙම බැලුවොත් ධම්මස උදා වෙයි කියලා නෙමෙයි කියන්නේ, උදා වුණා කියලා කියන්නේ එතන.
හරි හරි හරි. එතකොට හාමුදුරුවෝ කියන්නේ අපි කරන ප්‍රතිපදාවේ ඉන්නකොට එහි ප්‍රතිඵලයක් හැටියට. දැන් මේක උදෙක් අපි මෙහෙම හිතලා ගන්න ඕන දෙයක් නෙමෙයි, මේක පහළ විය යුතු දෙයක්, ඇති විය යුතු දෙයක් කියන්නේ.
හැබැයි මම ඒක අදහස් කරන්නේ මාමලා ඒ හිතන එක නතර කරන්න කියන එක නෙමෙයි. මම මේකේ පෙන්වෙත් දැන් දැනට කරන එකේ තව ඉස්සරහට පියවරක් තියෙන බව විතරයි. ඒකෙන් ගන්න එපා කරන එක වැරදි කියන එක. මම උතන පෙන්වේ ඕක කරා කියලා ඕකෙන් නිවන් දකින්න බෑ. හැබැයි ඔය කරන එක නිවන්ට උපනිශයයි සැහැඳ.
එයි එයි. සමහර විට
තේරු ගන්න.
තමයි මේ මේක දිගටම අපි අර හිතින්ම අරගෙන ගියොත් අර 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 අවබෝධය තව පමාවෙන්නත් බැරි නෑ නේද?
ඒක නෑ මම එතන කිව්වේ ඒකයි ඕක ඕක ප්‍රැක්ටිස් කරන එකෙන් ඇත්තටම සාමාන්‍ය මනසකට වඩා හොඳට හසුරවන්න පුළුවන් නුවණ අවදි කරන්න පුළුවන් පරිසරයක් හැදෙනවා. ඒ කියන්නේ අපි ගිහිල්ලා චිත්‍රපටි බලවල ඉන්නවට වඩා අපි ගිහිල්ලා මොනහරි අපි හිතමු මේ ගානක් ගැන කල්පනා කරනකොට නැත්නම් ඔය කියන්නේ දවසල චෙස් එහෙම මේ සෙල්ලම් කරනකොට හොඳට සාර්ගිකව වැඩෙනවා කියලා. ඒ වගේ ධර්මයේ පැත්තෙන් මම උදාහරණ ගෙනාවොත් ඔය ඔය විදිහට මේ ලෝකයේ සම්බන්ධ මානසිකාරය කරන එක සාමාන්‍ය ලෝකේ දේවල් හිතනට වඩා ඉතාම ප්‍රශංසනීය තනක්. ඕක ඉතාම වටිනවා මොකද ප්‍රඥාව කියන එක දැන් අපි එක එක පැතිවලින් හිතලා තිනවනේ මේ කතාව. ඒක ධර්ම ශ්‍රවණයේදී හොඳ යෝනිසෝ මනසිකාරයකට මනස ගේන්න සෑහෙන හොඳයි ඔය ප්‍රතිපදාව. හැබැයි ඕක කරා කියන එකෙන් ඕක තුල නිවන හම්බෙන්නේ නැහැ කවදාවත්. අන්න ඒක විතරයි තේරුම් ගන්න ඕනේ.
හරි හරි. එතකොට හාමුදුරුවෝ කියන එක මෙහෙම මං සාරාංශ කරොත් හරියයිද? කියන්නේ ඇත්තටම
මට චුට්ටක් දෙන්න පොඩි අවස්ථාවක්. ඕක ඔය සියල්ල කරන ගමන් එකක් කළ යුතුයි. හොඳට ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ තමන් අර දන්න දේවල් සම්බන්ධ කම්පැරිසන් එක නැතුව. ඒ කියන්නේ ඒ මොහොතේ කියන දෙයට ඒකාත්මික වෙලා එතනින් හරය ගන්න නැතුව අර තියෙන එකත් එක්ක සංසන්දනය කරන එක ආපු ගමන් අයෝනිසෝමනසික කාර්යය
තියෙනවා. හරි හරි. ඒ කියන්නේ අත්‍යම සම්මාදිට්ඨියට පත් වෙනවා කියන එක සිද්ධ වෙන්නේ මිච්ඡාදිට්ඨිය අයින් කිරීම නිසාම මිසක සම්මාදිට්ඨියක් පස්සේ
නෙමෙයි.
නෙමෙයි. හරි හරි. අනේ සාදු සාදු මේ තින් හම්දුනේ.
හොඳයි ඒක තමයි.
හරි හරි.